sección de Simón Esma por hipótesis de la lista. මම පටන් ගන්නේ දැන් අපිට කොයි හරියද කරන්න තියෙන්නේ කියමු බලන්න. පංචමිය ඉවර වුණාද? පංචමිය තියෙනවා. පටන් ගන්න තියෙන මෙතන. හරි, එහෙනම් කියාගෙන යමු. විභක්ති කාණ්ඩයෙහි සම්බන්ධ විභක්තිය කියනු ලැබේ. යත්වා පරිග්ගහෝ සංසාමි යනු සාමි සංඥා සූත්‍රයි. ඊට පස්සේ දැන් මේ සාමි සංඥාව, එහෙම නැත්නම් මේ තමයි සාමි කියලා සාමි කියන සංඥාවේ නාමය හඳුන්වා දෙන සූත්‍රය තමයි මුලින්ම කිව්වේ. දැන් එතකොට අපි මේ සම්බන්ධය ගැන, සම්බන්ධ විභක්තියේ යෙදීම් ගැන කතා කරන්නයි යන්නේ. එතකොට මොන මොන අවස්ථාවලද මේ චට්ටි විභක්තිය යෙදෙන්නේ කියන එකයි කතා කරන්න යන්නේ. ඔන්න ඊට පස්සේ සංඥාවක් දෙනවා, මේ සාමි කියන්නේ කවුද? එතකොට යමෙකුගේ අයිතියක් වෙනවද? අන්න එයට කියනවා අපි සාමිය කියලා. එතකොට මේ අයිතිය කියන එක තමයි කෙටියෙන්ම අර්ථය. පැහැදිලිද? ඔන්න ඊට පස්සේ තව ටිකක් මේ වෘත්තියේදී සූත්‍රය කියලා වෘත්තියේ තව ටිකක් පැහැදිලි කරනවා. අපි ඒ ටිකක් කියාගෙන යමු. යස්ස සං යමෙකුගේ අයිතියක් වේද? සාමි ස්වාමි වේද? සමීපෝ සමීපයක් වේද? සමූහෝ සමූහයක් වේද? අවයවෝ අවයවයක් වේද? තං සාමි එය සාමි විභක්තිය නම් වේ. ඒතර කෙටියෙන්ම කීවොත් මේ යස්ස කියන පදයත් එක්ක අර එහා පැත්තේ තියෙන ඉතිරි පද ටික එකට සම්බන්ධ කරලා තමයි අර්ථ කියන්න ඕන. කොහොමද? ඒකට වෙන් කරලා අර්ථ කියන්න ඕන. ඒ තියෙන වචන එකින් එක යස්ස කියන පදෙත් එක්ක එකතු කරලායි අර්ථ කියන්න ඕන. කියමු බලන්න, එහෙම වෙන් කරලා චන්දසමනාස ඔව්. තව වචන ටිකක් තිබුණා නේද? හා. ඒ ටික එක එකට සම්බන්ධයි. ඒ නිසා ඒ ටික වෙන වෙනම ඒ විදිහට සම්බන්ධ කරලා අර්ථ කියන්න ඕනේ මේ විදිහට. පැහැදිලිද? යස්ස සං යමෙකුගේ අයිතියක් වේද? යස්ස සාමි යමෙකුගේ ස්වාමියාද? යස්ස සමීපං යමෙකුගේ සමීපයද? යස්ස සමූහෝ යමෙකුගේ සමූහයක්ද? යස්ස අවයවෝ යමෙකුගේ අවයවයක් වේද? අන්න ඒකට අපි කියනවා සාමිය කියලා. එතකොට මේ ටික තමයි අර එක වාක්‍යකින් එක යස්ස කියන එක වචනයක් තමයි පෙන්වන්නේ. ඉතිරියව ටික පද වෙන් කරලා පෙන්වනවා. ඉතින් ඊටෙන් අර්ථ මේ විදිහට දැනගන්න ඕනේ. සාමිස්මින් චට්ටි සාමි අර්ථයෙහි චට්ටි විභක්තිය වේ. ඔන්න ඊට පස්සේ මේ ටිකට එකින් එකට උදාහරණ පෙන්නනවා. භික්ඛුනෝ චීවරං භික්ෂුවගේ සිවුරයි. නරාණ මින්දු මිනිසුන්ගේ අධිපතියයි. නගරස්ස සමීපං නගරයේ සමීපයයි. ස්වන්නස්ස රාසි ස්වර්ණයන්ගේ රාශියයි. රුක්ඛස්ස සාඛා රුක්ෂයේ ශාඛාවයි. එහෙම නැත්නම් ගසේ අත්තයි. වාකාරේන ඒව සූත්‍රයේ වාකාරයේ බලයෙන්ම අඤ්ඤත්‍රාපි චට්ටි විනත් තෙන්හිද චට්ටි විභක්තිය වේ. කියන්නේ තවත් අර්ථවල චට්ටි විභක්තිය යෙදෙනවා කියන එකයි තේරුම. මේ කියපු අර්ථවලට අමතරව ඒතර මෙතන මේ පෙන්නපු අර්ථ ටිකට උදාහරණ ටිකක් ඒ පෙන්වුවේ. ඉතින් මේ තියෙන්නේ ටික ගලපපුවාම එන විදිය, එන පිළිවෙල. යස්ස සං යමෙකුගේ අයිතිය. ඊට පස්සේ ඒකේ අයිතිකාර කෙනාව චට්ටියෙන් අපි කියන්න. අයිතිකාර කෙනා බික්කුණෝ චීවරං කියලා උදාහරණෙ පෙන්වුවා. බික්කුණෝ පදේ චට්ටි. උකාරාන්ත නිසා බික්කුණෝ කියලා පදේ හැදුනේ වෙනස් විදියට. බික්කුස්ස කියලාත් පදයක් තියෙනවා. ඊට පස්සේ යස්ස සාමි යම් කෙනෙකුගේ ප්‍රධානියාද, එතකොට කාගේද ප්‍රධානියා ස්වාමියා, අන්න ඒ කෙනාව චට්ටියෙන් තියන්නේ. නරාණං ඉන්දු එදිනේ දාසස්ස සාමි දාසයාගේ ස්වාමියා. නරාණං ඉන්දු දේවාණං ඉන්දෝ දේව නමින්දෝ. අපි දේවාණං ඉන්දෝ කියලා අපි කියන්නේ නේ, ඒ කියන්නේ දේවාණං ඉන්දෝ කියන එකයි. දෙවියන්ගේ ප්‍රධානියා ඉන්ද කියන්නේ ප්‍රධානියට. ආ අද්දුරයි තමයි ඉතින් දෙවියන්ගේ ප්‍රධානියානේ.
අයිති.
ඊට පස්සේ යමකගේ සමීපය. එතකොට මොකේ සමීපයද, කුමන දේක සමීපයද කියන පදේ අපි චට්ටියෙන් තියන්නේ. නගරස්ස සමීපං නගරයේ සමීපය. එතකොට නගරයේ කියන පදේ චට්ටි. රුක්ඛස්ස සමීපං ආයස්මතෝ මංගලස්ස සමීපං. හරි. ඊට පස්සේ ඊළඟට යස්ස සමූහෝ යම් අයගේ සමූහයක් වෙනවද, අන්න ඒ කුමන දේක සමූහයක්ද කියන පදේ චට්ටි. පැහැදිලිනේ. සුවන්නස්ස රාති වීහීනං රාති. පැහැදිලි. වී රාශියක් කියලා අපි සිංහලෙන් කියනවා නම් ඒක පාලියෙද්ද කියන්නේ වීහීනං රාති චට්ටියෙන්. වීහි පදේ චට්ටියෙන් වීහීනං රාති. තිලානං රාති තල ගොඩක් රාශියක්. පැහැදිලිනේ. manussානං සමූහෝ manussානං රාති. manussානං සමූහෝ සංඝෝති උච්චති. අපි මෙහෙම ගමු. භික්ඛූනං සමූහෝ සංඝෝති උච්චති. භික්ෂූන් වහන්සේලාගේ සමූහය සංඝයායයි කියන බැබේ. පැහැදිලිනේ. ඊට පස්සේ අවසාන අර්ථය යමකගේ අවයවය කියන අර්ථයේ දැන් ඒ අවයවයේ අයිතිකාරයව අපි චට්ටියෙන් තමා තියෙන්නේ. රුක්ඛස්ස සාඛා ගතේ අත්. දැන් අත්ේ අයිතිකාරය ගහ. දෙවිගින් අපි මෙහෙම කියනවා. ආයස්මතෝ නිමල සීලස්ස හත්තං. නිමල සීලාස්මතුන්ගේ අත. ආයස්මතෝ අරිය චිත්තස්ස සීසං. අරිය චිත්තාස්මතුන්ගේ හිස. අන්නේ විදිහට ඒකට ඒ මෙතන අවයවයේ අයිතිකාරයව අපි තියන්නේ චට්ටිය. පැහැදිලිද? මොකක් හෝ මේ ටිකේ ගැටලුවක් තියෙන ඉක්මනට හමු බලන්න. උපසංවිතායස ඒ කිවි මොනවද උදාහරණ? ජීවිත වන සමීපයේ කිව්වොත් ඒක විභක්තියක් නැහැ නේ, සමාස කරලා තියෙනවා. ඔය සප්තමීනොත් එදින පුළුවන් ජීවිත වනේ කියලා වගේ නේද? ඔව් ඔව්. ඒ සමීප අපි ඉස්සරහට කතා කරනවා සප්තමී සංකාරතේ කතා කරන හැටි. හරියටනේ අපි එහෙමනම් ඉස්සරහට යමු. ඔන්න ඊට පස්සේ දැන් කතා කරන්න යන්නේ චට්ටි විභක්තියේ යෙදෙන වෙන උදාහරණ වලට, වෙනත් යෙදීම් වලට උදාහරණ ටිකක්. මේ ටිකේ නිසා බොහොම සැලකිල්ලෙන් අවධානයෙන් අහගෙන ඉන්න. මේ චට්ටි විභක්තියේ යෙදෙන තවත් අර්ථ ටිකක් මේ පැහැදිලි කරන්න. යතහ ඊට උදාහරණ මෙසේ. හේතු යෝගේ හේතු යෝගයෙහි බුද්ධස්ස හේතු බුදුරජාණන් වහන්සේ හේතු කොටගෙන. ඔන්න එක යෙදීමක්. හේතු කියන පදයක් යෙදෙන අවස්ථාවක චට්ටි පදයක් යෙදෙනවා. ඒක කුමක් හේතු කොටගෙනද කියන අර්ථයේ ඒක බුද්ධස්ස හේතු, බුදුරජාණන් වහන්සේ හේතු කොටගෙන කියන එකයි මෙතන තේරුම. ඒත් ඒ ගැන තව අමතර විස්තර බාලාවතාර ටීකා ආදී තියෙනවා. ඒ තැන් හිමීට කියවගන්න. මේ තියෙන්නේ බුද්ධස්ස හේතු, බුද්ධස්ස අත්තාය, බුද්ධං පටිච්චවා. ඒතර බුද්ධස්ස අත්තාය ඒ කියන ඒවගිනුත් බුදුරජා බුද්ධං පටිච්ච කියන එකයි මෙතන අර්ථය කියලා කියන්නේ. ඒතර බුද්ධස්ස අත්තාය කියන තැන්වලත් ඒ හේතු අර්ථයේ යෙදিলা තියෙනවා කියන්නේ. සදි සත්ති සදෘශ අර්ථයෙහි පිතුස්ස සදිසු පියතුමාට සමාන. එතකොට ඒකේ කාටද සමාන වෙන්නේ? ඒ කිනාව චට්ටියෙන් තියලා තියෙනවා. එතකොට ඒකේ අපි කලින් කතා කරානේ තතියා විභක්තියත් එදෙනවා ඒ සමානයි කියන එකේ ඒ අර්ථයේ කියලා. ඒ විදිහටම මේ චට්ටියත් එදෙනවා. ඒකයි මේ මෙතන පෙන්ලා තියෙන්නේ. පේනව ඇති සමානාර්ථෙහි පිතුස්ස සදිසෝ කියලා කියන්නේ පිතරා සම. ඊට සමාන පදයක් මේ ආපහු පෙන්නලා තියෙනවා. මේ ටීකාව බාලාවතාර. මේ තියෙන්නේ පිතරා සමෝ කියන එකයි. එතකොට මේකේ අර්ථය පියාහා සම කියන එකයි අර්ථය. ධම්මවිසුද්ධියත්ම හරි. ඊට පස්සේ අන්තප්පච්චය යෝගේ අන්ත යන කිතක ප්‍රත්‍යයේ යෙදීමක් ඇති කල්හි චට්ටියට උදාහරණ කියනු ලැබේ. මුසාවාදස්ස ඔත්තප්පං මුසාවාදයෙන් විය වෙමින්. එතකොට මෙතන ඔත්තප්පං කියන වචනේ තේරුම මොකද්ද චන්දසුමනායස්ම? හරි සිරියායස්. බය වෙනවා. ඔත්තප්ප කියලා කියන්නේ බයටනේ. එතකොට ඔත්තප්පං කියන එකෙන් කොහොමද බිය වෙමින් කියලා අර්ථයක් ආවේ? මන්ට කියව අහන කෙනා විතරක් කියන්නේ. කිම් බලන්න අස්ම. බය වෙමින් කියලා කොහොමද ඔකට අර්ථය කියුවේ? ඒ බය වෙමින් කියලා දීලා තියෙන්නේ. ඔව්. කොත්තප්පන් කියන වචනේ හැදුනේ අවදානෙන් ඉන්න ඕන ටිකක්. ඒකනේ අහන්නේ. කොත්තප්පන් කියන වචනේ තේරුම මොකක්ද? කොහොමද ඒක හැදුනේ? තේරුම මොකක්ද? විය කොහොමද ඒක බියවීම කියලා ගත්තේ? ඒකේ පදේ හැදුනේ කොහොමද? ඔක මොන පදයක්ද කියලා? මොන විදියේ පදයක්ද? ඔක මොන විදියට හැදුණු පදයක්ද? තද්දිතද, සමාසද, කිතකද? කිතක හැදුණු විදිය කියමු බලන්න. ඔය දෙක තමයි හැදුණු විදිය කියන්නේ. දැන් මේ ප්‍රශ්නේ උත්තරේ අපි දීලා දැන් අහන්නේ මේ. කලින් කිව්වා මේ අන්තප්‍රත්‍ය යෙදුණු තැනකයි මේක වෙන්නේ කියලා. දැන් උතන කෝ අන්තප්‍රත්‍ය කියලා මේ අහන්නේ. අර වේවැලකුත් තිබුණා. අන්ත ප්‍රත්‍යයෙන් හැදෙන කිතක පදයක් කියමු බලන්න. නාමය කිතක නාම පදයක් කියමු බලන්න. ඈ ගච්ඡම්. ඒ ගච්ඡම් පදේ වගේ තමයි ඔත්තප්පන් කියන්නේ. ගච්ඡන්තෝ කියන එක ගච්ඡන් වුණා වගේ තමයි ඔත්තප්පන්තෝ කියන එක ඔත්තප්පන් කියලා වචන හැදෙන. ඒක තමයි අපි දැන් මෙච්චර වෙලා හිටියේ. අවධානයෙන් ඉන්නේ නැහැ. දැන් මේ කලින් දැන් පටන් ගද්දි කිව්වේ නේද? මේ කිව්වේ කිතක අන්ත ප්‍රත්‍යයෙන් හැදුණු පද යෙදෙන තැනකදී චට්ටියක් එනවා කියලා. ඉතින් මේක මේ බය වෙමින් කියලා අපි ඒකේ අර්ථයක් කිව්වා. මේක එතකොට මිශ්‍ර ක්‍රියාර්ථයක්. එහෙමනම් ගච්ඡන්තෝ වගේ පදයක් මේ තියෙන්නේ කියලා තේරෙන්න ඕනේ. ඉතින් මේ උඩින් මෙතන ලියලා තියෙනවා පොඩිවට නේ. ඔත්තප්පන්තෝ කියලා. මේ නිසා තව ටිකක් අවධානයෙන් ඉන්න ඕනේ. මේ කියන ඒවා නිකම්ම අර අහගෙන ඉන්නව නෙවෙයි. මේක කොහොමද යෙදුනේ? මෙතෙන් අදාළව මේක යෙදෙන්නේ කොහොමද? ඒ ඔත්තප්පන්තෝ කියන අර්ථයෙන් තමයි ඔත්තප්පන් කියලා යෙදුනේ. මේකේ ප්‍රථම එක වචන පදේ. ඔව්, එතකොට බය වෙන්නේ මෙතන දැන් අන්තප්‍රත්‍යයට අදාළව ඉන්න ඕන පදේ. තදාවේ එතකොට දැන් මෙතනදී නම් මුසාවාදයෙන් බිය වෙමින් කියන එකේ අර්ථය ඒක චට්ටියේ මේ පදේ නේ, මුසාවාදයෙන් කියන පදේ. ඒ අර්ථය ඒ විදිය වුණාට අපි ඒක කියන්න ඕන චට්ටි තියන්නේ චට්ටියේ. පංචමී අර්ථයක් ඔය. එතකොට මෙතන පංචමීම නෙවෙයි, අතරම හේතුවෙන් කියලා අර්ථයෙන්, හේතු අර්ථයෙන් පංචමී ගන්න පුළුවන්. හරි, ඊළඟ උදාහරණ. ඊළඟ යෙදීම ගුණයෝගේ. ගුණයෝගයෙහි පඤ්ඤාය පටු භාවෝ. ප්‍රඥාවේ ව්‍යක්ත බව. එතකොට මෙතන දැන් මේ ගුණය ප්‍රඥාවේ පටු බව. අන්න ඒ වගේ කියන තැනක ඒකයි මේ කියන්නේ. එතකොට මේ වගේ තැනක මේ පටු භාවය කියලා අපි කලිනුත් කතා කරලා ඇති පටු භාවය ආදී භාවයක් ගැන කියවෙන තැන්වලදී කොහොමත් චට්ටියක් යෙදෙනවායි කියලා. එතකොට ඒ යෙදෙන අවස්ථාව තමයි මේ පෙන්වන්නේ. එතකොට ඒ තැනක අසුවල් ගුණයේ පටු භව. දැන් පටු කියලා කියන්නේ අපි සිංහලෙන් පටු කියන අර්ථෙම නෙවෙයි. පැහැදිලි නේද? පටු කියලා කියන්නේ දක්ෂ ව්‍යක්ත ඒ කියන අර්ථය. පැහැදිලි නේ? පටු කියලා කියන්නේ දැන් සිංහලෙන් පටු කියන්නේ කෙටි කියන අර්ථ එහෙම එකක් නෙවෙයි මෙතන. මෙතන පටු කියන්නේ ව්‍යක්ත කියන අර්ථය. ආ ඔව්. ඒකට ඒක නිසා මෙතන අර්ථය පාඨව කියලා කියන්නේ දක්ෂකමට. පටු. තන. ආ තියෙනවා නේද? මයිකට. ඒකට මෙතනදී ඒ අර්ථයෙන් තමයි ඒ දක්ෂ ව්‍යක්ත කියන අර්ථය තමයි මෙතන පටු කියන එකේ අර්ථය. ඒතකොට ප්‍රඥාවගේ ව්‍යක්ත බව. ඒතකොට සමාධියේ ස්ථිර බව. කොහොමද කියන්නේ ධම්මවිසුද්ධිය ඇස්ම? වැඩි වෙලා ගන්න නැතුව කියමු නේ. ස්ථිර බව. ස්ථිර භාවෝ. ආ. අනිත් වගේ ඒතකොට සමාධිය කියන ගුණයේ ස්ථිර භාවය. ඔය විදිහටයි අර්ථ යෙදෙන්නේ. හරි. ඊළඟ ඔන්න ඊළඟ යෙදීම. සුහිතත්තේ සුහිතාර්ථයෙහි උදාහරණ කියන ලැබේ. ඵලානං තිප්තු ඵලයන්ගෙන් තෘප්තියට පැමිණියේය. එතකොට මෙතන සුහිතාර්ථය කියලා කියන්නේ තෘප්තිමත් වීම අර්ථය. තෘප්තිමත් කියන එකයි තේරුම. පැහැදිලි නේ? එතකොට ඒ තෘප්තිමත් උනේ මොන වාගෙන්ද? අන්න ඒ පදේ චට්ටියෙන් තියෙනවා. තෘප්තිය ලැබුවේ මොන වාගෙන්ද? එතකොට ඵලානන්තිත්වෝ කියන්නේ මොන අඹ ගෙඩි ගොඩක් ලැබිලා ඒ වයින් හොඳට වළඳලා දැන් තෘප්තිමත් වෙනවා කියන එක. එතකොට මෙතන අර වගේ අර්ථයක් ඈ. එතකොට ඒක මේකේ අර්ථය ඵලානං කියන්නේ මේ තතියා අර්ථයේ චට්ටියක්. ඵලේහි තිත්තින් පත්තෝ කියන එකයි මේකේ අර්ථය. ඵලයන්ගෙන් තෘප්තියට පැමිණීම. කරණාර්ථය පංච මිහිමි කොහොමද වෙන්නේ? ඒ වෙන්වීම අර්ථය ගෙන් කියන එක සිංහලේ ඒ බලලා තියන්න ඕන සිංහලේ විභක්ති ප්‍රත්‍යය දෙන විදිය. එහෙම අර්ථයක් ගන්න පුළුවන් ඒ අවස්ථාව වාක්‍ය අනුව. ඒතර පාදයන්ගෙන් ඇවිදී කිව්ව. එහෙම ගන්න බැහැ. මේ වාක්‍ය අනුවයි අර්ථ ගන්නෙ. හැමතැනම එක විදිහට අර්ථ ගන්න යන්න එපා. ඒ නිසා තමයි විභක්ති ප්‍රත්‍යය දැන් ඉස්ස තිබුණයි කියලා චතුත්ථිය විතරක් නෙමෙයි චට්ටියෙත් තියෙනවා. සිංහලෙත් එහෙමයි. සකාරයක් දැක්ක ගමන් මේක චතුත්ථිය එහෙම නෑ. සිංහලෙදි ဒုတိය පදවලටත් චතුත් ට ප්‍රත්‍යයනවා. ඒ වගේ තියෙනවා. ඒවා දැනගෙන ඉන්න ඕන. අපි ඒවා මුලින්ම දුන්න සටහන. ඒවා බලලා තියාගන්න. ඒවා බලලා තියාගන්න. හැමෝටම දුන්නා ඒ සටහන. මෙතන ඇති. පස්සේ අපි පෙන්නන්නම්කෝ මේ දීලා තියෙන ඒවා. නෑ කියන්න බෑ දැන්. මේ තියෙන කියනම් පින්නද නැහැ ඔක්කොම තව මේ වගේ ප්‍රත්‍ය ගොඩාක් තියෙනවා මේකේ ඔක්කොම නැහැ ප්‍රධානේ වටික විතරයි පෙන්නලා තියෙන්නේ එතකොට මේ සම්ප්‍රදානීට අට කියන ඒවා එනවා ඒ වගේම ဒုတိယාවෙත් තියෙනවා මෙතන පින්නද නැහැ සමහර ඒවා නම් එතකොට ඒ වගේම මතක තියාගන්න එහෙම යෙදිලා තියෙනවායි කියන්නේ හරි ඊළඟ උදාහරණය තොර මෙතන පලානන් තිත්තෝ කියන එකේ අර්ථය ඵලේහි තිත්තින් පත්තෝ කියලා. ඒකත් මතක තියාගන්න. ඊළඟ උදාහරණය ඊටම සමානව හිරඤ්ඤ සුවන්නස්ස පුරං අමුරං රන් වලින් පිරුණේ. ඒත් ඒතොර පුරං කියලා කියදින්නේ පිරුණා කියන්නේ ඒත් ඔය සුහිත අර්ථය තෘප්තියට කැමිනි එහෙම නැත්නම් පිරුණු කියන අර්ථය පූර්ණාර්ථය කියලත් කියන්න පුළුවන්. එතකොට දැන් තෘප්තියටපත් වෙනවා පූර්ණාර්ථයත් මේක යටතටම තමයි අරගෙන තියෙන්නේ. මෙතනදී මේ දෙකම එකට කියලා තියෙන්නේ සුහිත අර්ථයේ යටතේ. එතකොට ඒක පිරෙන්නේ මොකකින්ද? පිරෙන්නේ මොන වගේද? අන්න ඒ පදේ එතකොට චට්ටි පදයක් විදිහටයි යෙදෙන්නේ. නානප්පකාරස්ස අසුචිනෝ පූරං. නානප්පකාරස්ස අසුචිනෝ චට්ටි පදේ. පැහැදිලි නේද? ඒ වගේ උදාහරණ ගොඩක් තියෙනවා. තව මේ තැන්වල පෙන්වලත් ඇති. මෙතන නම් තේින්නේ නැහැ. ඒ වගේ උදාහරණ ගොඩක් තියෙනවා ඒවත් එතකොට මතක තියාගන්න ඕන. රූප සිද්ධියේ තවත් පිටෙන් වැඩිපුර පෙන්වනවා. ඊට පස්සේ ඊළඟ යෙදීම නිපාතාන්තර යෝගී නිපාතාන්තර යෝගයෙහි උදාහරණ කියනු ලැබේ. ඔන්න ඊට පස්සේ නිපාතත් එක්ක කොහොමද මේ චට්ටිය යෙදෙන අවස්ථාවක්? එකක් තමයි ත්වා ප්‍රත්‍යාන්ත පූර්වක්‍රියා නිපාතත් එක්ක පූර්වක්‍රියා කිතක තියෙනවන්නේ ගත් ගන්වා කත්වා ඒ වගේ නිපාත පූර්වක්‍රියා. එතකොට අන්න ඒ වගේ පූර්වක්‍රියා නිපාතයක් එක්ක චට්ටියක් යෙදෙන්න පුළුවන්. උදාහරණයක් තමයි තියෙන්නේ පළවෙනි එක වසලස්ස කත්වා. තේරුම වසලේකු කොට. එතකොට මේක වසලං කත්වා කියන ဒုတိယා අර්ථයේ චට්ටිය. වසලං කත්වා මේ මෙතන අපි මේ රෝමන් අකුරු වලින් පෙන්ලා තියෙන එකේ එන්න ඕන අර්ථය මෙතන මේ තියෙන්නේ. මේ තියෙන වසලස්ස කත්වා කියන්නේ වසලං කත්වා කියන එක. ලොකු වෙඩි නේද? පේනවනේ ඔහොම තිබ්බත් නේද? මේ තියෙන්නේ වසලං කත්වා කියන එක තමයි වසලස්ස කත්වා කියන්නේ. මේක ටීකාවේ එහෙම කියලා තියෙනවා. මේ ටී අකුරක් අපි දාලා තියෙන්නේ ටීකාව කියන්නේ. ඊළඟ උදාහරණය. කාලේ කාල අර්ථයෙහි මාසස්ස දික්ඛත්තුං ගුඤ්ජති. මාසයේ දේවතාවක් අනුභව කරයි. ඊට මෙතන ඒ කාලයක් කියවෙන්න ඕන මන විභක්තියෙන්ද විමල ජීවායස්ම? සප්තමියෙන්. එහෙමනම් ඒ සප්තමී අර්ථයේ චක්තිපදයක් මේදීලා තියෙනවා. ඒක නිසා මේ ටීකාව කියලා තියෙන්නේ මාසේ කියලා මාසේ කියන අර්ථයයි. මාසස්ස කියන්නේ. ඉහ ආදාරේ. මෙහිදී ආදාර අර්ථයේ තමයි චට්ටියේ යෙදුනේ. කොට මාසයකට දෙවතාවක් කියන එක කියන්නේ මාසස්ස දික්ඛත්තුං. කොට මේ මොකද්ද මෙතන තියෙන නිපාතය? නිපාතාන්තර යෝගිනේ දැන් මේ කතා කරන්නේ. කෝ නිපාතය මොකද්ද? මාසස්ස දික්ඛත්තුං බුඤ්ජති. පවර චිත්තයස මොකද්ද මෙතන තියෙන නිපාතේ? දේවතාවක් කියන එක දික්ඛත්තුං. මේ ලංකදි කතා කරලා ඉවරුනේ දික්ඛත්තුං ප්‍රත්‍යය. ඒකට ඒවා නිපාතයි. ඒ දෙවරක් මාසයකට දෙවරක් වර්ෂයකට දෙවරක් කියන්නේ කොහොමද තේජානන්දයස්ම? අපි කියමු වර්ෂයකට පස් වතාවක්. කොහෙද මුල කොටස ඉන්නේ? වර්ෂයකට සංවච්චරස්ස පංචක්ඛත්තු අන්නේ විදිහට වර්ෂයකට පස් වතාවක් මේ විදිහට අර්ථ කියන. වස්ස කියලා කියන්නේ මොකක් කියන්නේ? සමාන වචන ඔක්කොම කියන්නේ කියපු විදිහට නේද? ඍජ යෝගී ඍජ ධාතු යෝගයෙහි දේව දත්තස්ස ඍජති. දේව දත් හට පීඩා කිරි. ඒතර මෙතන මේ සිංහල අර්ථය සමහර විට මේ තියෙන විදිහට කෙනෙකුට ටිකක් අපහැදිලි වෙන්න පුළුවන්. මේකේ දේවදත්තයා පෙළයි කියද්දි මේ දේවදත්තයා කියන පදේ ප්‍රථමාද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. මේක ප්‍රථමා නෙමෙයි, මේක ဒုတိයා පදේ. ඒ නිසා මතක තියාගන්න ඕන ဒုတိයා පදේ මේ. ඒක ටීකාවේ පැහැදිලි කරලා කියනවා. එතකොට මේක රූප සිද්ධි සම්නිත් සම්නි පැහැදිලිව තියෙනවා. දේවදත්තයා හට පීඩා කෙරේ. එතකොට පැහැදිලි අර්ථය. මේකේ මේ අර්ථය අපිට අපහැදිලිකමයි තියෙන්නේ. මේ දීලා තියෙන එකේ වැරද්ද නෙවෙයි. සමහරවිට අපිට දැන් ප්‍රථමාවයි ဒုတိයාවයි එක වගේ නිසා අඳුර ගන්න අමාරුයි. ඒ නිසා අපි දැනගන්න ඕන කොකද හරියට ගන්න කියලා. මේ තියෙන්නේ ඒ තියෙන තැන. ටීකාවේක පෙන්ලා තියෙන විදිය මේ. තේනව ඇති. දේවදත්තස්ස ඍජති. ඒ කියන්නේ මොකක්ද? දේවදත්තම් බාධේති කියන එකයි අර්ථය. ඉතින් ඒවායි නිසා සටහනක් හරි දාලා තියාගන්න ඕනේ. නැත්නම් මෙතන දෙව්දත් කාව හරි පෙළයි කියලා අර්ථය ගත්තොත් වැරදි. ප්‍රතමාව කියලා ගත්තොත් එහෙම. දෙව්දත් කාව හරි පෙළනවා. එහෙම නෙවෙයි මේ අර්ථය. දෙව්දතුන්ව පෙළනවා. ඒක තමයි. ඒ නිසා ඒ අර්ථය හරියට ඒ අනෙක් තැනොත් ගලපලා අර්ථ ගන්න දැනගන්න ඕන. ඊතර මේක ටීකාවේ ඔය ටික කියනවා. ෘජ භංගේ ඉති ධාතුයා යෝගී කම්මේ චට්ටි. කර්ම අර්ථයෙහි චට්ටියක් කියදෙනවා. උදාහරණේ පෙන්නනවා. දේව දත්තස්ස ෘජති. ඒක තව පැහැදිලි කරනවා. දේවදත්තං බාධේති. ඔන්න ඊළඟ යෙදීම. වත්තමානේ උත්ත යෝගේ කත්තරි. වර්තමාන කාලයෙහි උක්ත කිතක ප්‍රත්‍ය යෙදීමක් ඇති කල්හි කතෘ වාච්‍ය කල්හි, එහෙම නැත්නම් කතෘ කාරකයෙහි චට්ටි විභක්තිය වේ. ඔන්න උදාහරණයක් පෙන්නනවා. රඤ්ඤෝ සම්මතෝ. එතකොට මේ සම්මතෝ කියලා කියන එකේ අර්ථය මේකේ කත්තරි යදි කතෘ අර්ථයෙහි කියලා ගන්න ඕනේ. කතෘ අර්ථයෙහි. එතකොට මෙතන සම්මතෝ කියන වචනේ තේරුම සම්මත කරන ලද්දේ. රඤ්ඤෝ සම්මතෝ වාක්‍ය. රජු විසින් සම්මත කරන ලද්දේ. රඤ්ඤෝ කියන හැබැයි චට්ටියෙන් තියෙන්නේ. රඤ්ඤෝ පදේ මොන විභක්තිද? තතියාව නම් ඉන්න ඕන කොහොමද? රඤ්ඤා පදේ. ඉතින් එන්න ඕන රඤ්ඤා සම්මතෝ කියලා. හැබැයි මෙතන තියෙන්නේ රඤ්ඤෝ කියලා චට්ටි පදේ. එතකොට මේ චට්ටිය ආවේ එතකොට තතියා අර්ථයේ, කතෘ අර්ථයේ, විසින් කියන අර්ථයේ, රජු විසින් කියන අර්ථයේ රඤ්ඤෝ කියලා ආවා. අනේ එතකොට එහෙම යෙදීමක් වෙන්නේ මෙන්න මේ වගේ. මෙතන උක්ත ප්‍රත්‍ය කියලා කියන්නේ අපි අර කලින් කතා කරපු කර්ම අර්ථයේ යෙදෙන ත ප්‍රත්‍ය, ත තවන්තු තාවී කියන එකේ ඒ සූත්‍රය කතා කරලා ඊට පස්සේ අපි කිව්වා භාව කම්මේච කියලා සූත්‍රයක්. භාවාර්ථයේ කර්මාර්ථයේ යෙදෙන ත ප්‍රත්‍යයක් ගැන. එතකොට මේ කර්මයුක්ත වෙන ත ප්‍රත්‍ය තමයි මෙතන උක්ත ප්‍රත්‍ය කියලා පෙන්නලා තියෙන්නේ. එහෙනම් ඒ ත ප්‍රත්‍යයටම උක්ත ප්‍රත්‍ය කියලා ඇතැම් පොත්වල පෙන්නලා තියෙනවා. ඒ නිසා මෙතන හිම කියලා තියෙනවා. තොර මෙතන ඒ වගේ හැදුණු මේ කියන්නේ මේ හැදෙන සූත්‍රය ගැන ඊළඟට ඊළඟ සූත්‍රය. භ්‍යාදීහි මති බුද්ධි පූජාදීහි ච උක්තෝ ඉති. යන සූත්‍රයෙන් උක්තෝ උක්ත ප්‍රත්‍යවි යදාදීනාක ලෝකෝ. යදාදී සූත්‍රයෙන් කකාර ලෝපය වේ. එතකොට මේ සූත්‍රයෙන් මේ ත, එතකොට ඉතිරි වෙන්නේ ඇත්තරම ත ප්‍රත්‍ය. B ආදී ධාතුන්ගෙන් පස්සේ මේ කියන්නේ එතකොට භීතෝ කියලා ගත්තාම භීතෝ. මේ වගේ පද හැදෙන්නේ මේ සූත්‍රයේ. එතකොට ඒකෙන් හැදුණු පදයක් තමයි මෙතන සම්මතෝ කියලා කියන්නේ. හැදෙන්නේ සම්මතෝ. එතකොට ඒක, ඒ කියන්නේ විස්තරේ මේිට මෙතන අසුව කියව ගන්න. වැඩි විස්තරය තැන්වල කියලා තියෙනවා. එතකොට මේ සූත්‍රයෙන් කියවෙන්නේ මේ බී භයේ අනාදි ධාතුන්ගෙන් පස්සේ මති බුද්ධි පූජා, ඒ කියන්නේ මන ඥානේ ආදී ඒ ධාතුන්ගෙන් පස්සේ උක්ත කියන ප්‍රත්‍යය දෙනවා. ඒ ටිකේ මොකක් හෝ ගැටලුවක් තියෙන ඉක්මනට අහමු බලන්න. ඊට පස්සේ ගාථා ටිකක් තියෙනවා. ඒ ටිකෙත් අපි අර්ථ කියාගෙන යමු. ତොර මේ රඤ්ඤෝ සම්මතු වගේම ඒ චට්ටිය යෙදෙන අවස්ථා ගොඩක් තියෙනවා. ඒ තතිය අර්ථයි. ඒවා විස්තර කරනවා. ඉතින් අට කතාවේ හැර විස්තර වෙනවා. හරි, අපි එහෙනම් ඒ ගාථා ටිකේ තේරුම් කියාගෙන යමු. යස්මා අත්තා, ඊට කලින් අර සම්බ තව කොටසක් අපි කීවේ නෑ නේද? සම්බන්ධයක් වාච්‍ය කල්හි. වාච්‍ය කල් කියන්නේ මොකක්ද? කියෙද්දී චට්ටි විභක්තිය යෙදේ. යස්මා අත්තා, යම් අර්ථයක් හේතු කොටගෙන, ඒතේ ද්වේ, මේ වස්තූහු දෙදෙනා සම්බන්ධිනෝ ඉති, සම්බන්ධයක් ඇත්තාහු යැයි බුද්ධි ජායති. බුද්ධිය එහෙම නැත්තන් නුවණ හටගන්නේද? සෝ අත්තු සම්බන්ධෝ නාම, ඒ වස්තුව සම්බන්ධය නම් වේ. කෙටියෙන් අපි ඊළඟට ටිකත් මේක අපි පොඩ්ඩක් පැහැදිලි කරගත්තොත්, අපිට හිතෙනවා නම් යම් වස්තු දෙකක් අතරේ සම්බන්ධයක්, ඒ වස්තු දෙක අතරේ පිහිටපු යම් වස්තුවක් නිසා, ඒ වස්තු දෙක යම් වස්තු දෙකක් තියෙනවා. අපි පුද්ගලයෝ දෙන්නෙක් ගමු. ඒ පුද්ගලයෝ දෙන්න අතරේ පවතින යම් දෙයක් නිසා මේ දෙන්න අතරේ සම්බන්ධයක් තියෙනවා කියලා හැඟෙනවාද? අන්න ඒ දෙයට තමයි සම්බන්ධය කියලා කියන්නේ. ඒ කියන්නේ මේ දෙන්න එකට සම්බන්ධ දෙන්නේ කියලා යම් දෙයකින් හැඟෙනවාද? ඔව්. උදාහරණයක් විදියට අපි දැන් ගුරුවරයයි ගෝලයයි, ගුරු ස්වාමීන් වහන්සේයි ගෝල ස්වාමීන් වහන්සේයි. එතකොට ඒ දෙන්න අතරේ මේ විදිහේ ගුරු ගෝල සම්බන්ධයක් කියලා දෙයක් තියෙනවා. ඒ නිසා තමයි මේ දෙන්න අතරේ සම්බන්ධය තියෙන්නේ. අන්න ගුරු භාවය සහ ගෝල භාවය කියන මේ ගුණයක් ඒ දෙන්න අතරේ තියෙනවා. ඒකෙන් තමයි සම්බන්ධය තියෙන්නේ. අන්න ඒ ගැනයි මේ කියන්නේ. එතකොට ඒකට තමයි සම්බන්ධය කියලා කියන්නේ. ගුරු ගෝල සම්බන්ධය. අර්ථය කියලා ගත්තම අර්ථය සම්බන්ධී ද්වයේ, ඒ සම්බන්ධය ඇති දෙදෙනා අතුරින් කෝචි විශේෂෝ, කිසිවෙක් විශේෂයයි. කෝචි විශේෂණං, කිසිවෙක් විශේෂණයයි. කංචි ක්‍රියා උද්දිස්ස, කිසියම් ක්‍රියාවක් නිසා. තේසං සෝ සම්බන්ධෝ පවත්තති, ඔවුන්ගේ ඒ සම්බන්ධය පවති. ඔන්න තව ටිකක් පැහැදිලි කරනවා. එතකොට මේ දෙන්නේ කෝ වස්තු දෙකක් ගත්තොත්, ඒ වස්තු දෙක අතර මේ සම්බන්ධය පවතින්නේ කිසියම් ක්‍රියාවක් නිසා. පැහැදිලිනේ? එතකොට අන්න ඒ ක්‍රියාව අනුව මේ දෙන්න අතරින් මේ දෙන්න අතර සම්බන්ධයක් පවතිනවා. ඒ දෙන්නගේ එතකොට එක්කෙනෙක් විශේෂණ පදේ, එක්කෙනෙක් විශේෂ්‍ය පදේ, විශේෂණයට ලක් වෙන පදේ. ඔන්න උදාහරණයක් කිව්වොත්, දැන් මේ ඉගෙනීම කියන ක්‍රියාව නිසා දෙන්නේ අතර සම්බන්ධය පවතිනවා. කොහොමද ගුරුවරයා ශිෂ්‍යයාට උගන්වන්නේ? ගුරුවරයා විසින් ශිෂ්‍ය දෙමේ ඉගෙනීම ලබයි. හරිද? ඔය විදිහට එතකොට ඒ දෙන්න අතර සම්බන්ධයක් තියෙනවා මේ ඉගෙනීම කියන ක්‍රියාව නිසා. පැහැදිලිද? අන්න ඒ නිසා මේ යම් කිසි ක්‍රියාවක් නිසා තමයි මේ වස්තු දෙක අතර සම්බන්ධය පවතින්නේ. ඒත් එක්කම අනිත් කතාව තමයි මේක එතකොට එක්කෙනෙක් විශේෂ්‍ය එක්කෙනෙක් විශේෂණය. කොහොමද මේ දෙකේ වෙනස අඳුනාගන්නේ අපි? වෙනස ගන්න. ඒක වාක්‍ය අනුවයි. ගුරුවරයාගේ ශිෂ්‍යයා කිව්වොත් අන්න ගුරුවරයාගේ කියන පදේ විශේෂණයයි, ශිෂ්‍යයා කියන්නේ විශේෂ්‍යයයි. ඔක මාරු කරලා කියන්න පුළුවන්. ශිෂ්‍යයාගේ ගුරුවරයා. එදිනේනේ අඟුල් ගැමුවේ ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය වූ කියලා අපි කියනවා තේජානන්ද ආයුෂ්මතු. එතකොට අඟුල් ගැමුවේ ස්වාමීන් වහන්සේගේ කියන්නේ විශේෂණ පදේ. තේජානන්ද ආයුෂ්මතු කියන්නේ විශේෂ්‍ය පදේ. එතකොට අපිට අනිත් පැත්තට කියන්න පුළුවන් තේජානන්ද ආයුෂ්මතුන්ගේ ගුරුවරයා වූ අඟුල් ගැමුවේ ස්වාමීන් වහන්සේ. අනේ එතකොට තේජානන්ද ආයුෂ්මතුන් කියන්නේ විශේෂණ පදේ. අඟුල් ගැමුවේ ස්වාමීන් වහන්සේ කියන්නේ විශේෂ පදේ. එහෙදිනේ නේ. එතකොට ඔය විදිහේ සම්බන්ධයක් තියෙනවා. ඊට පස්සේ ඔන්න ඊළඟට ඒ විස්තරේ තමයි කියන්නේ සම්බන්ධෝ සම්බන්ධය ditto api විශේෂණ විශේෂ දෙදෙනාම කෙරෙහි පිහිටන්නේ උවද වේදකත්මා ඒව විශේෂණයා කෙරෙන්න චක්ටි ජායති චක්ටි විභක්තිය වේ. ඊට පස්සේ ඇයි එහෙම වෙන්නේ කියලා තින් ප්‍රශ්නයක් අහලා ඒකට උත්තර දෙනවා. ඇයි විශේෂණ පදයේ කෙරෙන්න චක්ටි එන්නේ? යතෝ යම් හේයකින් සා ඒ චක්ටි විභක්තිය විශේෂ සම්හා ජාතා අපි විශේෂ පදයා කෙරෙන් ඌයේ නම් සම්බන්ධං න වදි සම්බන්ධයක් නොකියන්නේය. එබැවින් විශේෂ පදයෙන් පදය කෙරෙන්ම යෙදි. එහෙමද? විශේෂ පදය කෙරෙන්නේ විශේෂණ පදය. විශේෂණ පදය කෙරෙන්ම චට්ටිය වේ. ඔන්න ඊට පස්සේ ඊළඟ පාඩියත් අපි කියලම ඊට පස්සේ ඒ ටික පැහැදිලි කරගමු. එත් මෙහි අයන් මේ සද්ද සප්ති සභාවෝ ඉති ශබ්ද ශක්තියේ ස්වභාවය යැයි පතියතේ හැඟේ. පතීතින් අනතික්කම්ම එම හැඟීම නොඉක්මවා සද්දත්ථ සම්පිති හෝති ශබ්දාර්ථයන්ගේ පැවැත්ම වෙයි. එතකොට මේ කියන්නේ මොකක්ද? දැන් මේ සම්බන්ධය කියන එක අපිට හැඟෙන්නේ ඒ විශේෂණ පදයෙන් පස්සේ චට්ටියක් දැම්මොත්. එහෙම නැතුව විශේෂ පදයෙන් පස්සේ දැන් චට් දැන් දෙන්නම එකට සම්බන්ධයිනේ. මේකේනා මේකිනත් A B කියලා අපි දෙන්නම ගමු. A Bට සම්බන්ධයි, B Aට සම්බන්ධයි. එහෙමනම් කාටද දැන් චට්ටිය දාන්නේ? දැන් දෙන්නම එකට සම්බන්ධයි නං. ප්‍රශ්නේ පැහැදිලිනේ. කාටද එතකොට දැන් චට්ටිය දාන්නේ? දෙන්නටම දාන්නද? දැන් අපි හිතමුකෝ අපිට කියන්න ඕන රජතුමාගේ පුතායයි ප්‍රඥෝ පුත්තස්ස ගච්ඡති කිව්වොත් දෙන්නටම චට්ටි දාලා ඇමතිතුමාගේ පුතායයි අමච්ඡස්ස පුත්තස්ස ගච්ඡති කියලා ලිව්වොත් අර්ථය ප්‍රකට වෙන්නේ නැහැ. මොකද දැන් ක්‍රියාවත් එක්ක දැන් ඍජු සම්බන්ධය පේන්නේ නැහැ. එක පදයක් දැන් උක්තව තියෙන්න ඕනේ. ඒකත් ප්‍රකට වෙන්නේ නැහැ. පැහැදිලිද? ඒ නිසා මේකෙදි විශේෂණ පදේ කෙරෙන්න තමයි චට්ටිය දාන්න ඕනේ. එතකොට තේරෙනවා මේ දෙන්න අතර සම්බන්ධයක් තියෙනවා කියලා. ඒක වෙන්නේ විවහ අපේ ශබ්ද ශක්තියේ බලයෙන්. ශබ්ද ශක්තියේ බලයෙන් අපි දැන් ඒක කියත් එහෙම කිව්වම තමයි අපිට ඒ හැඟීම එන්නේ. රජුගේ පුතා කිව්වොත් තමයි අපිට රජුගේ පුතා දුවයි කිව්වොත් තමයි අපිට තේරුම එන්නේ මේ දුවන්නේ රජතුමාගේ පුතා කියලා. එහෙම නැත්නම් රජුගේ පුතාගේ දුවයි හරි කිව්වොත් මේක මොකද්ද තේරෙන්නේ නැහැ. ඒ නිසා ඒ අර්ථය අපිට ඒ හැඟීම හරියට දැනෙන්න නිසා තමයි අපි මේ විශේෂණ පදේ කෙරෙන් තමයි චටි විභක්තිය දාන්නේ. ඒකයි මේ කිව්වේ. පැහැදිලිද? උට විශේෂණ විශේෂ දෙන්නෙක් ඉන්නවා නම් ඒ සම් එකට සම්බන්ධයක් තියෙන යම් වාක්‍යයක එකට සම්බන්ධයක් තියෙන විශේෂණ විශේෂ දෙන්නෙක් ඉන්නවා නම් මේ චට්ටිය එන්නේ විශේෂණ පදයා කෙරේ. පැහැදිලි නේ කතාව? ඔතේ ගාථා ටිකේ ওই ටික තමයි තේරුම. ඊට පස්සේ මේ සම්බන්ධය කියන එක ගැන තව ටිකක් පැහැදිලි කරනවා. අඤ්ඤ මඤ්ඤා පෙක්ක ලක්ෂණෝ සම්බන්ධෝ සම්බන්ධය යනු ඔවුනොවුන් අපේක්ෂා කරන ස්වභාවයක් ඇත්තේය. සෝචනීක විදෝ ඒ සම්බන්ධයද නොයෙක් ආකාර ඇත්තේය. ජඤ්ඤ ජනක වාච්‍ය වාචක විකාර විකාරී පරිමාණ පරිමේය පූරණ පූරිතබ්බ ආදි භේදේන. අපි ඒ දිගකින් එක කියමු. පූරිතබ්බ ආදි භේදේන යනාදී ප්‍රභේද වශේනි. එතකොට මේ කියන්නේ මේ යුගල පද තියෙන්නේ ජඤ්ඤ ජනක. එතකොට ඒ ජඤ්ඤ සහ ජනක කියන දෙන්න අතර සම්බන්ධ තියෙනවා. ඒ සම්බන්ධ තියෙන්න පුළුවන් ආකාර ටිකක් මේ පෙන්වන්නේ. එතකොට ජඤ්ඤ ජනක සම්බන්ධය, වාච්‍ය වාචක සම්බන්ධය, විකාර විකාරී සම්බන්ධය, පරිමාණ පරිමේය සම්බන්ධය, පූර්ණ පූරිතබ්බ සම්බන්ධය. මෙන්න මේ විදිහේ සම්බන්ධේවල් කීපයක් ගැන විස්තර කෙරෙනවා. අපි ඒ ටිකට උදාහරණ හිමීට බලාගෙන යමු. මේ තියෙන්නේ ජඤ්ඤ ජනක. ඒතර ජඤ්ඤ කියලා කියන්නේ ජනක කියන්නේ උපදවන්නා. ජඤ්ඤ කියන්නේ ඒ ජනකගෙන් උපදින්න. එතකොට වාචක කියන්නේ කියවන කෙනා. වාච්‍ය කියන්නේ කියවෙන්න. විකාරී කියන්නේ යම් වෙනසක් ඇති කෙනා. එතකොට විකාරය කියන්නේ ඒ එයින් ඒ වෙනස අතරම වෙනස. ඊට පස්සේ පරිමාණ කියන්නේ යම් කිසි දෙයක මිනුම මනින්ද අපි ගන්න පරිමාණය. එතකොට පරිමේය කියලා කියන්නේ ඒ පරිමාණයට ලක් වෙන දේ. මොකද්ද ධම්මවිසුද්ධිය ස්ම පරිමේය කියන්නේ? ඔන්න ඔය විදිහට මේ ඉතිරිය වගේ අර්ථ දැනගන්න ඕන. පූර්ණ පූරිතබ්බ. එතකොට පිරින්නේ පිරීම සහ ඒ වගේ අර්ථ අපි මෙතන යටින් පෙන්නලා තියෙනවා. පූරේ තීති පූර්ණම් පූරීය තේති පූරිතබ්බ. ඒ විදිහට ටීකාව එහෙමත් ඒවා පැහැදිලි කරලා තියෙනවා. ඉතින් වැඩි විස්තර කිමීත පසුව බලාගන්න. ආපහු කාරණ කාර්ය සම්බන්ධය, සේවිය සේවක සම්බන්ධය, පූජ්‍ය පූජක සම්බන්ධය, බෝධිය බෝධක සම්බන්ධය. ඔය විදිහේ සම්බන්ධ ගණනාවක් ගැන පොත්පත්වල විස්තර කරලා තියෙනවා. ඒතර අපි උදාහරණයක් ගත්තොත් පළවෙනි උදාහරණේ ජඤ්ඤ ජනක සම්බන්ධය. ඉප ජනක කියනකොට උපදවන්නා සහ ඉපදෙන කෙනා අතර තියෙන සම්බන්ධය. ඔන්න රඤ්ඤෝ පුත්තෝ රජුගේ පුතා. මේ රඤ්ඤෝ කියන්නේ මේ රතු පාටේ තියෙන පද දෙක එකට සමාන පද දෙක. රඤ්ඤෝ කියන්නේ කවුද? ජනක පුද්ගලයා. බිහි කරන්න. ඒක රජුගේ රජු නිසානේ බිහි වුනේ. පුතා කියන්නේ එතකොට ජඤ්ඤ. ඉප ඒ රජුගෙන් බිහි වුණු කෙනා පුත්තෝ කියන්නේ. පැහැදිලි නේ? රජුගේ පුතා. එතකොට අන්න ජඤ්ඤ ජනක සම්බන්ධය. වාච්‍ය වාචක සම්බන්ධය. කොහොමද? සද්දස්ස අත්තෝ. ශබ්දයේ අර්ථය. එතකොට මේ අර්ථය කියවන්නේ මොකෙන්ද? අර්ථය අපිට අස්වන්නේ මොකෙන්ද? ශබ්දයේ. ඒ නිසා මේ අර්ථය තමයි කියවෙන කෙනා, ශබ්දය තමයි කියන කෙනා. දැන් අර්ථය කියලා තන කියන්නේ අපිටම උදාහරණයක් විදිහට මේ තමයි අර්ථය. මොකද්ද මේ පොත? පොත කියන්නේ එතකොට සද්දයක්. ඒ පොත කියන සද්දෙ ඇහෙද්දී මේක ගැන කියවෙනවා. මේ මොකද්ද කියලා අපි අහනවා. පොත කියනවා. පොත කියද්දී පොත කියන ශබ්දයෙන් මෙන්න මේ පිටු ගොඩක් මේ විදියට පිටු පිටු තියෙන ලියන්න පුළුවන් වස්තුවට තමයි පොත කියන්නේ කියන අන්න ඒ අර්ථය එනවා. එතකොට ඒ අර්ථය වාචක, ඒ වාක්‍ය වෙනදී කියවෙනදී තමයි අර්ථය කියලා කියන්නේ. ඒ ශබ්දයෙන් තමයි ඒ අර්ථය කියන්නේ. ඒ නිසා ඒකට අපි කිව්වා වාචක. වාචක කියන්නේ කියනවා කියන එකයි. පැහැදිලි නේ? එතකොට ඒක තව ටිකක් පැහැදිලි කරනවා. සද්දෝ අත්තං වදති. ශබ්දය අර්ථය කියයි. අත්ථෝ සද්දේන උච්චතේ. අර්ථය ශබ්දය විසින් කියනු ලැබේ. පැහැදිලිද? එතකොට ශබ්දයෙන් අර්ථය කියනවා, ශබ්දය විසින් අර්ථය කියනු ලැබේ. එතකොට ඔය විදිහට පැහැදිලි කරනවා. එතකොට අන්න ඒ දෙක අතර තියෙන සම්බන්ධය ප්‍රකට වෙනවා. ඊට පස්සේ විකාර විකාරී. එතකොට විකාරී කියන්නේ මේ කෙනාට, මෙතන අර්ථය මෙයාට විකාරයක් තියෙනවා. එයාගේ වෙනස්කත්වයට පත්වීමක් තියෙනවා. ඒ කෙනාට තමයි විකාරී කියලා කියන්නේ. එතකොට විකාර කියලා කියන්නේ එයාගෙන් වෙනස්භාවයට පත්වුණු වස්තුව. එතකොට විස්තර කරන උදාහරණේ කීරස්ස විකාරෝ දදි. කිරේ විකාරය ඌ දී කිරිය. එතකොට දී කිර කියන්නේ කිරේ විකාරය. කිර වෙනස්භාවයට පත්වුණාම තමයි දී කිරි කියන්නේ. එතකොට ඒ විකාරයට පත්වුණු අවස්ථාව තමයි දදි කියන්නේ. ඒ නිසා අපි ඒකට කිව්වා විකාර කියලා. එතකොට ඒ විකාරයට පත් වෙන්න කලින්, විකාරයේ අයිතිකාරය වගේ තමයි විකාරයට පත් වෙන්න කලින් අවස්ථාව අපි කීරස්ස කියලා චට්ටියෙන් තියෙනවා. එතකොට ඒ විකාරී කියලා එකට අපි නමත් වෙනවා. එතකොට පරිමාණ පරිමේයකෙත් එහෙමයි. ඒ පරිමාණය අපි මේ මනින්ද ගන්න පරිමාණය මොකක්ද? මිටද? එහෙම නැත්නම් ලාහද? ඔය විදිහට තියෙන්නේ. අන්නේ මිනුම තමයි පරිමේය පරිමාණ කියලා කියන්නේ. ඒතරේ පරිමාණය කරන්නේ මොන වාගේද? පරිමා ඒ මැනීමට ලක් වෙන දේ. ඒකට තමයි අපි කියන්නේ පරිමේය. පැහැදිලි? තල මෙතන නම් තල, තිලානම් මුට්ටි. ඒ මැන්නේ මොනවද? තල. අන්න ඒවා ඒකට චට්ටියෙන් තියන්නේ. පූරණ පූරිතබ්බ. එතකොට මේ පූරිතබ්බ පිරිය යුත්තේ මොකක්ද? වස්සාන මාස හතර. වස්සාන මාස හතර තමයි පුරවන්න ඕන. ඒකට පුරවන්නේ තුන්වෙනි ඒ පුරවන දේ සතියේ මාසෙ තුන්වෙනි මාසයේහි කියන එකයි මෙතන අර්ථය. ඒකට තුන් ඒ මාස වලින් තමයි දැන් වස්සානේ පුරවන්නේ. ඒ නිසා ඒ තතියේ මාසයේ කියන පද අපි පූරණ පද කියලා කියනවා. එතකොට මේ විදිහටම අනිත් ඒ වගේ උදාහරණ කෙටියෙන් අපි මතක් කරනවා. කාරණ කාර්ය කම්මානම් ඵලම්. එතකොට කාරණය තමයි කර්මය, කාර්ය තමයි ඵලය. ඵලම් කියලා කියන්නේ එතකොට ඒකෙන් ඒ කාරණය නිසා හටගත්තු දේ. කාරණයේ ප්‍රතිඵලය. එතකොට සේවීය සේවක සම්බන්ධය. සේවීය කියන්නේ ප්‍රධානියා. සේවක කියන්නේ සේවය කරන්නා, සේවීය කියන්නේ සේවාව ලබන්නා. එතකොට සේවාව ලබන්නා මෙතන මහෝෂධ පඬිතුමා කියලා අපි ගමු. මහෝෂධස්ස සුවෝ. මහෝෂධ පඬිතුමාගේ ගිරව. ඔන්න දැන් අපි මෙහෙම එකක් ගමුකෝ. රඤ්ඤෝ සේවකෝ. රඤ්ඤෝ සේවකෝ. රජුගේ සේවකයා. එතකොට ඔතන සේවය ලබන්නා කවුද? පවරචිත්තාස්ම. සේවකයාද සේවය ලබන්නේ? ඈ? සේවය දෙන්නේ එතකොට රජතුමා. සේවාව කරන්නේ එහෙමද? රජතුමා තමයි සේවය ලබන කෙනා. සේවාව ලබන්නේ. සේවාව දෙන කෙනා සේවකයා. වැදිරිනේ? එතකොට සේවක කියන වචනේ තේරුම සේවාව කරන්නා. සේවිය කියලා කියන්නේ සේවාව ලබන්නා. එතකොට මේ දෙන්න අතරේ සම්බන්ධයක් තියෙනවා. එතකොට මේ අපිට දෙපැත්තටම ඉතින් අර්ථ කියන්න පුළුවන් කියලා කලින් කීවනේ වාක්‍යයේදී. ඒක සුදුසු විදියට අනිත් පැත්තට කියන්නත් පුළුවන්. මෙතනදී ඔන්න අපි හිතමු රඤ්ඤෝ සේවකෝ. රජුගේ සේවකයා. රජුගේ පදේ චට්ටි. ඊට පස්සේ ඔන්න පූජ්‍ය පූජක. පූජක කියන වචනේ තේරුම පූජා කරන්න. මේ අක ආදේශය වෙලා නෞපත්‍යයට. එතකොට ඒක කරන පුද්ගලයා කියන එකයි අර්ථය. ඔව්. එතකොට අනකා යූනවුනම් සූත්‍රය. එතකොට ඒකේ පූජාව කරන කෙනා තමයි පූජක කියන්නේ. පූජාව ලබන කෙනා තමයි පූජ්‍ය කියලා කියන්නේ. එතකොට පූජක පක්ෂයේ සඳහා වෙන් කර ඇත කියලා හැම බෝඩ් එකක් ගහුවොත් බස් එක. ඒ අපි දින්න ගන්න බෑ. වැඩි නෙමෙයිද? අපිටත් පුළුවන් අපි බුදුරජාන් වහන්සේට පූජාවන් කරනවා කියලා කින්න ගත්ත හැකි. නමුත් මෙතන අදහස් කරන්නේ පූජ්‍ය පක්ෂය කියලා කියන්නේ පූජාව ලබන පක්ෂය කියන එකයි. තේරුණා නේද? පූජාවන් ලබන පක්ෂය. පූජක කියන්නේ පූජාවන් කරන අය. ඒතර පූජක පූජ්‍ය සම්බන්ධයේදී මොන බුද්ධස්ස ශාවකෝ. බුදුරජාණන් වහන්සේ කියන්නේ පූජ්‍ය උතුමන් වහන්සේ. ශ්‍රාවකින් වහන්සේ කියන්නේ පූජාව කරන කෙනා. එදිරිනේ පූජක. ඊට පස්සේ බෝධිය බෝධක. ඒ අර විදියටමයි බෝධිය කියන්නේ. එතකොට අවබෝධය. මෙතන නම් ධම්මස්ස විඤ්ඤාතාරෝ කියලා උදාහරණයක් පෙන්වලා තිබුණේ. ඒක උදාහරණයක්. එතන මේ අවබෝධය කරවන කෙනා තමයි විඤ්ඤාතාරෝ. එහෙම නැත්නම් බෝධක. අවබෝධය කරවන කෙනා. බෝධිය කියලා කියන්නේ මෙතනදී නම් අවබෝධයට ලක් වෙන කෙනා නෙවෙයි. මෙතන ඒ අවබෝධ කරවන්නේ කුමක්ද කියන දේ අර්ථයෙන්. ඒක ධම්මස්ස විඤ්ඤාතාරෝ. ධර්මය අවබෝධ කරවන්න. ඔන්න ඔය විදිහට මේ සම්බන්ධ තියෙනවා. ඒ ටික තේරුම් ගන්න. මේ විදිහේ සම්බන්ධතා ගොඩක් තියෙනවායි කියලා. ඒ ටිකේ මොකක් හෝ ගැටලුවක් තියෙනවා ඉක්මනට අහන්න. තේජානන්ද පවිවේකයත් ගැටලුවක් චන්දසුමනායත් ආනන්දය. ඔන්න ඔයදී බෙදීම් ගොඩක් තියෙනවා. ඒ ටිකට ඔන්න උදාහරණ ඊට පස්සේ පින්නගෙන යනවා. යථා ඊට උදාහරණ මෙතේ. රඤ්ඤෝ පුත්තෝ. රජුගේ පුත්‍ර තෙමේ. සද්දස්ස අත්තෝ. ශබ්දයේ අර්ථයයි. කීරස්ස විකාරෝ දදි. කිරේ විකාරය නම් වූ දීකිරි. තිලානං මුට්ටි. තලමිට. වස්සානං තපියේ මාසේ. වස්සාන මාසයන්ගේ තුන්වෙනි මාසයෙහි. යනු උදාහරණයි. මෙතන මේ මේ පොතේ තියෙන එකෙත් මෙතන සටහන අදා ගන්න වස්සානං තතියේ මාසයේ කියන එකේ වස්සානං කියන එකේ අර්ථය ටීකාවේ කියන්නේ වස්සික මාසානං තතියේ මාසේ පවාරණ මාසයේ ඉති යත්තෝ කියලා. ඒක මේ කියන්නේ වස්සාන මාසයන් අතුරින් තුන්වෙනි මාසයෙහි. ඒ කියන්නේ පවාරණ මාසයේ කියන එකයි අර්ථය. වර්ෂයන්ගේ කියන අර්ථය නෙවෙයි කියලා තියෙන්නේ. මේක සුමංගල සානන්ත ලියන්නේ ටීකාවේ. මෙහෙම අර්ථයකට අපිට ගන්න පුළුවන්. ඒ වුණාට අතන ටීකාවේ කියලා තියෙන අර්ථයත් ලියාගත්තම හොඳයි. පුළුවන්. නමුත් මෙතන අර වස්සාන මාසය මාසයන් අතුරින් තුන්වෙනි මාසය කියන එක තමයි ප්‍රකට අර්ථය. මේ තියෙන එකේ ටීකාව. මේ තියෙන වස්සික මාසානං තතියේ මාසේ පවාරණ මාසේ ඉති යත්තු. වස්සානං තතියේ මාසේ කියන පදේ පෙන්නනවා පූර්ණ පූරිතබ්බ භාව සම්බන්ධ වශයෙන් තමයි මේක යෙදුනේ. වස්සික මාසානං තතියේ මාසේ පවාරණ මාසේ ඉති යත්තු. තත්තිහි ප්‍රඤ්ඤෝ පුත්තෝ ඉති යත්‍ර රජුගේ පුතා යන මෙහි ජනන ක්‍රියාය කතු අපඩකින්ද ජනන ක්‍රියාව විසින් සම්බන්ධය කරනා ලද්දේය. සම්බන්ධෝ පදේ එහා පැත්තේ තියෙන්නේ කතු සම්බන්ධය සම්බන්ධය කරනා ලද්දේය. තථාහි ඒ එසේමය. රාජා ජනේති රජු බිහි කරයි. එහෙම නැත්නම් උපදවයි. පුත්තෝ ජනීයති පුත්‍ර තෙමේ බිහි කරනු ලබයි. නැත්නම් ඉපදවීම ලබයි. තස්මා ඉබෙවින් රාජා ජනේති ඉති වුත්තේ රජු උපදවයි යයි කී කල්හි කං ඉති කවරෙක්ව උපදවයිද යයි විශේෂාපෙක්ඛායන් විශේෂයක් අපේක්ෂාවක් විශේෂ අපේක්ෂාවක් ඇති කල්හි පුත්තං ඉති අපේක්ඛ්‍යමානත්ත පුත්‍රයා යැයි අපේක්ෂා කරනු ලබන හේයි. පුත්තේන පුත්‍රයා හා ප්‍රඥෝ සම්බන්ධෝ හෝති රජුගේ සම්බන්ධය වෙයි. පුත්තෝ ජඤ්‍යතේ ඉති පුත්තේ පුත්‍ර තෙමේ බිහි කරනු ලැබේ යයි කී කල්හි කේන ඉති කවරෙකු විසින්ද යයි විශේෂාපෙක්ඛායන් විශේෂ අපේක්ෂාව ඇති කල්හි ප්‍රඥා ඉති රජු විසින් යැයි අපේක්ඛ්‍යමානත්තා අපේක්ෂා කරනු ලබන බැවින් ප්‍රඥා රජු සමග පුත්තස්ස සම්බන්ධෝ හෝති පුත්‍රයාගේ සම්බන්ධය වෙයි. එතකොට මේ කියන්නේ මොකක්ද? මේ දෙන්න අතරේ කොහොමද රජුගේ පුතා ඇමතිගේ පුතා කියවමද ඒ අය අතරේ කොහොමද මේ සම්බන්ධය තියෙන්නේ කියලා ඒකයි මේ විස්තර කරන්නේ. මේ සම්බන්ධය ඇති වෙන්නේ මේ බිහි කිරීමේ ක්‍රියාව නිසා. පැහැදිලිනේ? මෙතනදී අපි කලින් කියවනේ ක්‍රියාව නිසායි මේ සම්බන්ධයක් හටගන්නේ කියලා. දැන් එතකොට මේක ජඤ්‍ය ජනක සම්බන්ධයක්. උපදවන්නා සහ ඉපදවීම ලබන්නා අතර තියෙන සම්බන්ධයක්. එහෙමනම් මේ බිහි කිරීමේ සම්බන්ධය මතයි බිහි කිරීමේ ක්‍රියාව නිසා තමයි මේ දෙන්න අතර සම්බන්ධය තියෙන්නේ. පැහැදිලිනේ? එතකොට එහෙමනම් රාජා ජනේති. රජු බිහි කරයි. කාවද බිහි කරන්නේ? පුතාව. අන්න ඒ දෙන්න අතර සම්බන්ධය හැදෙනවා. පැහැදිලිනේ? රජු බිහි කරයි කියලා ක්‍රියාව දාපුවම කාවද බිහි කරන්නේ කියලා ප්‍රශ්නයක් එනවා. එතකොට අන්න ඒ උත්තරේට එන කෙනා අතර එහෙමනම් මේ ක්‍රියාව කරන කෙනාගේ සම්බන්ධයක් තියෙනවා. පැහැදිලිද? ඒතර අනිත් පැත්තරත් එහෙමයි. පුතා බිහි කරවීම ලබයි. පුතා බිහි කරනු ලබයි කියවොත් කවුරු විසින්ද කියලා ප්‍රශ්නයක්. ඒකට එන උත්තරේ අන්න එහෙමනම් ඒ දෙන්න අතරෙත් සම්බන්ධයක් තියෙනවා. පැහැදිලිද? ඒතර ඔන්න ඔය විදිහට මේ ඒ ජඤ්‍ය ජනක බිහි කරන කෙනා සහ බිහි කිරීම ලබන්නා අතර සම්බන්ධය ওই විදිහට ඒ බිහි කිරීමේ ක්‍රියාවෙන් සිද්ධ වෙනවා. ඉතින් ඒ විදිහටම අනිත් ක්‍රියාවන් genuත් ඒ සම්බන්ධ වෙන විදිය දැනගන්න ඕන. දැන්දිනේ අර කලින් කියපු විදිහට ගුරුවරයාගේ ශිෂ්‍යයා කිව්වම ඉතින් ඒ ඉගැන්වීම් ක්‍රියාව නිසා තමයි 얘 දෙන්න අතර සම්බන්ධ තියෙන්නේ. එතකොට අර පූජ්‍ය පූජක සම්බන්ධෙදි පිදීම කියන ක්‍රියාව නිසා. දැන්දිනේ එතකොට කොහමද පිටමකෝ බුද්ධස්ස ශාවකෝ කියලා තියෙනවා. එහෙම නැත්නම් එතකොට ඒ ශාවකීන් වහන්සේ පූජා කරනවා. කොහමද ශාවකෝ බුද්ධ ශාවකෝ පූජේති. ශාවකයා පුදයි. කං පූජේති. කාවද පුදන්නේ? බුද්ධං පූජේති. අන්න ඒ බුද්ධං බුද්ධ පදයත් එක්ක ශාවකයාගේ සම්බන්ධය ඇති වෙන හැටි. වැදිනේ? අනිත් පැත්තත් තමයි. එතකොට මේ පූජාව ලබන්නේ කවුද කියලා? එතකොට බුදුරජාණන් වහන්සේ පූජාව ලබයි. පූජිතෝ බුද්ධෝ පූජිතෝ. කේන පූජිතෝ? කවුරුන් විසින් පුදනා ලද්දේ? ශාවකේන පූජිතෝ. බුද්ධෝ ශාවකේන පූජිතෝ. අන්න ඒ විදිහට ඒ බුදුරජාණන් වහන්සේ සහ ශ්‍රාවකයා අතර සම්බන්ධය නැහැ. පැහැදිලිද කතාව? ඒ නිසා මේ දෙන්න අතර එහෙම සම්බන්ධයක් තියෙනවා. ඒ සම්බන්ධයේ සිද්ධ වුණේ අර පූජා කිරීම කියන ක්‍රියාව නිසා. ඔන්න ඔය විදිහට යම් ක්‍රියාවක් නිසා දෙන්නෙක් අතර සම්බන්ධයක් ගොඩනැගෙනවා කියන එකයි කියන්නේ. පැහැදිලිද? ඊට පස්සේ ඊළඟට විස්තරයක් කරනවා. බ්‍රාහ්මණස්ස පුත්තෝ බමුණාගේ පුතාය වෙස්සස්ස පුත්තෝ ඉති වෛශ්‍යයාගේ පුතාය යැයි වත්තුන් සක්කුණේ යත්තා කිය හැකි බැවින් බ්‍රාහ්මණාදීනං සාමාන්‍ය භූතං පුත්තං බ්‍රාහ්මණාදීන්ට සාමාන්‍ය වූ පුත්‍ර තෙමේ පුත්‍රයා රාජා රජ තෙමේ බ්‍රාහ්මණාදීතෝ බ්‍රාහ්මණාදීන් කෙරෙන් විශේෂයති ඉති විශේෂ කරන්නේ නුයි විශේෂණං විශේෂණයයි පුත්තෝතු පුත්‍රතිමේ වනාහි තතෝ විශේෂී යතිති ඒ බ්‍රාහ්මණාදීන් කෙරෙන් වෙනස් කරනු ලැබෙන්නේ නුයි විශේෂෝ විශේෂ්‍ය නමි වාච්‍ය වාචකාදිසු වාච්‍ය වාචක සම්බන්ධ ආදීෙහිද එවං මෙසේ වචන ක්‍රියාදයෝ වචන එහෙම නැත්නම් කීම් ක්‍රියාව ආදීහු නේතබ්බා දත යුතුය. ඒ කියන්නේ මොකක්ද? අපි අර සම්බන්ධ කීපයක් ගැන කතා කළානේ. එතකොට මේ වාච්‍ය වාචක සම්බන්ධය. එතකොට ඒක සිද්ධ වෙන්නේ කොහොමද? මේ වදති කියන ක්‍රියාව නිසා. සද්දෝ වදති. ශබ්දය කියයි. ශබ්දය කුමක් කියයිද? ශබ්දයෙන් කියවෙන්නේ ඒයින් අදහස් කරන අර්ථය. එතකොට අර්ථය කියනු ලැබේ. කුමකින්ද කියනු ලබන්නේ? ශබ්දය. ශබ්දය විසින් අර්ථය කියනු ලැබේ. මොන විදියට ඒ පද අතර සම්බන්ධය සිද්ධ වෙනවා කියන එක මතක තියාගන්න. මේ විදියටයි ඒකේ එකිනෙකා අතර ක්‍රියාවකින් දෙන්නෙක් අතර සම්බන්ධය හැදෙන විදිය. පැහැදිලි. මොනාරි අපහැදිලි දෙයක් තියෙනවා නම් අහන්න ඕන. අවධානයෙන් ඉන්න ඕනේ. ටිකක් වෙලා ඉඳි අපි බලද්දි වෙන කොහේ හරි ඉන්නේ. නේද? මොන දිහා බලද්දි හොයන්න පුළුවා. ඉන්නේ මෙතනද වෙන කොහේ හරිද කියලා නේද? චට්ටි සත්තමී ඉති අධිකාරෝ. චට්ටි සත්තමී යනු අධිකාර කරනු ලැබේ. සාමිස්සරාධිපති දායාද සක්ඛි පතිභු පසුත කුසලේහිච. පද හරියට වෙන් කරලා කියන්න ඕන. පතිභූ කියන්නේ එක වචනයක් ඈ. යනු චට්ටි සහ සප්තමී විභක්ති විධාන සූත්‍රයි. සාම්‍යාදී සද්ද යෝගේ සාමි ආදී ශබ්දයන්ගේ යෙදීමක් ඇති කල්හි චට්ටිච සත්තමීච හෝති. චට්ටි විභක්තියද සත්තමී විභක්තියද වේ. එතකොට මේකේ තේරුම මොකක්ද? මේ සාමි ඉස්සර අධිපති දායාද සක්කි පතිභු පසුත කුසල ආදී මේ පදත් එක්ක චට්ටි පදයක් යෙදෙන්නත් පුළුවන්, සත්තමී පදයක් යෙදෙන්නත් පුළුවන්. ඔන්න උදාහරණයක් පෙන්නනවා. ගෝනානං සාමි. ගොනුන්ගේ ස්වාමියා. වා ඉසේ නැතහොත් ගෝනේසු සාමි. ගොනුන්ගේ හිමියා. ඉති ආදී යනාදිය උදාහරණයි. එතකොට මේ තැන්වල ගවයන්ගේ සාමි කියන්නේ හිමියා කියන එකයි. එතකොට එහෙම නැත්නම් ගෝනේසු සාමි කියලා කියන්න පුළුවන්. මේ සාමි පදෙත් එක්ක සාමි පදේ විතරක් නෙවෙයි මේ සූත්‍රයෙන් කියපු ඉතිරි පද එක්කත් මේ විදිහට චට්ටි පදයක් යොදන්නත් පුළුවන්, එහෙම නැත්නම් සප්තමියක් යොදන්නත් පුළුවන්. එතකොට සාමි ඉස්සර කියලා කියන්නේ ඊශ්වරය කියන්නේත් ප්‍රධානියා කියන අර්ථය තමයි. අධිපති කියන්නේ ඒත් අධිපතිය. එතකොට මේ ටිකේ එකින් එකේ අර්ථ මේ දායාද කියලා කියන්නේත් දායාද කරුවා. මේ ටිකේ අර්ථ වෙන වෙනම අපි සටහනකුත් දැම්මා. එතකොට මේ ගඩලාදිනි සන්නය මේ තියෙන්නේ. ඒ තැන් වලත් තව ටිකක් ඒ වගේ එකකින් එක කියලා තියෙනවා. මේ තියෙන්නේ ගෝනානං ඉස්සරෝ. ගෝනේසු ඉස්සරෝ. ගෝනානං අධිපති. ගෝනේසු අධිපති. ගෝනානං දායාදු. ගෝනේසු දායාදු. ගෝනානං සක්ඛි. ගෝනේසු සක්ඛි. ගෝනානං පති. ගෝනේසු පති. ගෝනානං පතිබු. ගෝනේසු පතිබු. ගෝනානං පසුතෝ. ගෝනේසු පසුතෝ. ගෝනානං කුසලෝ. ගෝනේසු කුසලෝ. ඔය විදිහට ඒ පද එකින් එක යෙදෙන්න පුළුවන් කියලා කියන්නේ. ඉතින් ඒ ටිකේ අර්ථත් එකින් එක කියලා තියෙනවා. ඒකට මේ වගේ සාමි කියන්නේ හිමියා, ස්වාමියා කියන අර්ථය. එතකොට ඊශ්වර කියන්නේ ඒ අර්ථෙමයි, අධිපති කියන්නේ ඒ අර්ථෙමයි. එතකොට මේ දායාද කියන්නේ ඒ අර්ථෙමයි. දායාද නම් හිමි තැනැත්තේ, අයිතිකාරයා කියන එකයි. සක්කි කියලා කියන්නේ සාක්ෂි කියන එකයි. මෙතන නම් උදාහරණයක් අපිට යෙදුණු මතකයක් තේරුන්නේ නැහැ. නෑ මතකයක් නැහැ මේ මේකට උදාහරණයක්. ගෝනානං සක්කි. තව පොඩ්ඩක් අපි ඒක බලලා කියන්න. තොර මෙතන පති කියන එක, ගෝනානම් පති කියන එක පැහැදිලි. මේ කියන්නේ ඒත් අයිතිකාරයා කියන එකයි. මේ පති බෝ කියන එක විස්තර කරලා තියෙනවා. පති බෝ කියලා කියන්නේ ගොනුන්ට ඇප වූ තැනැත්තා. එතන ඇප වෙනවයි කියලා කියන්නේ ඔන්න මිලට ගන්න දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නට අතර මෙලි කෙනා කියන අර්ථය. ඒකත් කියලා තියෙන ඔන්න මේ කියන්නේ පති බෝ නම් ඇප වූ තැනැත්තෙයි කියලා කියන්නේ. ඒක තව ටිකක් විස්තර කරනවා සංදේශ විඝාතිනියේ. මේ තියෙන්නේ පතිභූ කියලා කියන්නේ ධනිකා ධමනී දෙන්නා මැදෙහි අපව සිටින පුරුෂයි. ඔය විදිහට කියලා තියෙනවා. ඒ මිලට ගන්න කෙනා සහ ඔව් නෑ එහෙම නෙවෙයි. මේ කියන්නේ ගනුදෙනුවකදී වගේ මෙදහත් කරු වගේ අතරමැදියෙක්. පසුත කියලා කියන්නේ බිහි කරන ලද තැනැත්තා. ඒතකොට ගොනුන්ගේ බිහි කරන ලද්දා. ඒ වගේ අර්ථයක් තියෙන්නේ. අපි ඒකනම් යෙදෙන තැනක් අපිට හොයාගන්න බැරි වුණා. ඒ තැන් අපි පසුව බලමු. ඒතකොට පසුත කියද්දි මොකද්ද? පසුත කියන එකේ අර්ථය නම් ප්‍රසූත කියන අර්ථය තමයි. අපි සිංහලෙදි ප්‍රසූත කියලා කියන්නේ. ඒතකොට බිහි කරන ලද කියන අර්ථය. ඒතකොට ඒ නිසා ගොනුන්ගේ බිහි කරන ලද වගේ අර්ථයක් තියෙනවා. කොහොම හෝ මෙතන මතක තියාගන්න තියෙන්නේ මෙන්න මේ කියපු පදත් එක්ක චට්ටි පදයක් හෝ සප්තමියක් කියදෙනවා කියන එකයි. ඔව් සප්තමියක් හරි චට්ටි පදයක් හරි. මේ පස්ත කියන එකේ යෙදුණු කියන අර්ථයක් තියෙනවා. මේකේ අර්ථය ඊට පස්සේ දීලා තියෙන ප්‍රභූත කියන එකයි ප්‍රසව කරන ලද කියන අර්ථයෙන් දැන්ට ගන්න. මේක සම්නි කියලා තියෙන හිමයි. ප්‍රසව කරන ලද, ඒ කියන්නේ බිහි කරන ලද කියන එකයි. කිත කියන්නේ බිහි කරන ලද පසුත. මේ සාක්ෂි කියන්නේ කොට සාක්ෂි කියන අර්ථය. සාක්ෂි උට මේ මොන වගේ තැනක යෙදෙනවද කියන එක හිමි ඊට පසු හොයලා බලන්න. ඔව් කිතුක උට ඒ වගේ වචන ටික විතරයි පොතේ කියලා තියෙන තේ වගේ යෙදෙන තැන් පෙන්නලා නැහැ. ඒවත් සුදුසු විදියට උදාහරණ යෙදෙන තැන් වලින් හොයා ගන්න. ඊළඟ යෙදීම අපි බලමු. නිද්ධාරණේච යනු චට්ටි සප්තමී විභක්ති විධාන සූත්‍රයි. නිද්ධාරණේ නිද්ධාරණ අර්ථයෙහි චට්ටි සප්තමීච හෝති. චට්ටි විභක්තියත් සප්තමී විභක්තියත් තේ. එතකොට ඔන්න මේකේ යෙදීම ගැනයි ඊළඟට විස්තර කරන්නේ. චට්ටි සප්තමී දෙන්න තවත් මේ නිද්ධාරණ අර්ථයේ යෙදෙනවා කියන එකයි කියන්නේ. එතකොට මොකක්ද මේ නිද්ධාරණය කියන්නේ කියලා ඊළඟට මේ ගාථාවකින් පැහැදිලි කරනවා. ජාති ගුණ ක්‍රියා නාමෙහි ජාතිය ගුණය ක්‍රියාව නාමය යන මොවුන්ගෙන් සමුදායතු ඒකස්ස පුතක් කරනං සමුදායෙන් එකක් වෙන් කිරීමය යන යම්හි යමක් වේද තං නිද්ධාරණං අබ්‍රවුන් එය නිද්ධාරණය යැයි කීහ. කෙටියෙන්ම කිව්වොත් ජාති ගුණ ක්‍රියා නාමයන්ගෙන් එකක් වෙන් කරලා තියෙනවා. කොහොමද ඔන්න උදාහරණ ඔන්න පෙන්නනවා. නරාණං කත්තියෝ සූරතරෝ මිනිසුන් අතුරින් ක්ෂත්‍රියයා සූරතර වෙයි. නරේසුවා නරේසු කත්තියෝ සූරතරෝ යැයි හෝවේ. තොටේ විකල්ප උදාහරණ දැදදී. එකෝ නරාණං කියලා එන්න පුළුවන්. එහෙම නැත්නම් නරේසු කියලා එන්න පුළුවන්. ତොර මෙතනදී මේ සමෝහය කවුද? සමෝහය ගැන කියවෙන පද මිනිස්සු. මිනිස්සු තමයි සමෝහය. ඒ සමෝහ මිනිස්සු කියන සමෝහයෙන් අන්න එක්කෙනෙක්ව වෙන් කළා. කාවද වෙන් කළේ? ක්ෂත්‍රියයව. ක්ෂත්‍රියයව වෙන් කළා. ඒ වෙන් කළේ අර ಜಾති ಗುಣ ක්‍රියා නාම කියන වගේ මොකකින්ද? ಜಾති. එදිරින් ಜಾතිය නිසා තමයි ක්ෂත්‍රියව වෙන් කළේ. අර සමූහයෙන් මොන ක්ෂත්‍රියව වෙන් කළා ಜಾතිය කියන කාරණාවෙන්. උන් තව උදාහරණයක්. කන්හා ගාවීනම් සම්පන්න කීරතම කන්හා කළු දෙන ගාවීනම් දෙනුන් අතුරින් සම්පන්න කීරතම අතිශය මිහිරි කිරි ඇත්තිය ගාවීසුවා කන්හා ගාවීසු සම්පන්න කීරතමා යැයි හෝවේ ඒක ඔන්න විකල්පය. එතන සමූහය කවුද චන්දසුමනායස? ගාවි ගාවීනම් කියන වචනේ. එතකොට ඒකෙන් වෙන්කලේ කාවද? කන්හා. එතකොට ඒ වෙන්කලේ මොකකින්ද? අර උඩින් කියවනේ ಜಾති ಗುಣ ක්‍රියා නාම කියලා. මොකින්ද වෙන්කලේ? මොකද්ද ಗುಣය? රසය මොකද? කළු පාට කියන්නේ රසය. හරි වැඩි දෙන්න. කළු පාට දෙන්නතෝ කියලානේ දැන් වෙන්කලේ කළු පාට දෙන කියන්නේ දැන් කළු පාට කියන්නේ රසයේ පාට පාට කියන්නේ ඉතින් ගුණය. ඒකට මේ වෙන්කලේ අර කළු පැහැති දෙන රතු දෙන දැන් දෙන්නු අතරින් රතු දෙන දෙන්නු අතුරින් කළු දෙන කියලා කියපුවම මොකින්ද වෙන්කලේ පාටි පාට කියන්නේ ගුණයක්. එතකොට පැහැදිලි නේද? අපි තව කෙනෙකුට කියනවා ඔන්න මිනිසුන් මේ භික්ෂූන් වහන්සේලා තුරින් උසම ස්වාමින් වහන්සේ මිටිම ස්වාමින් වහන්සේ මහතම ස්වාමින් වහන්සේ තමාර දුන්නා තුලින් ගාව වෙනවා කියද්දී මේ කෙට්ටුම ස්වාමින් වහන්සේ ඒ වගේ ඔන්න අපි කියද්දී එතකොට මේ මොකකින්ද වෙන්කලි? අන්න ගුණය. ගුණය උසකම හරි මිටිකම හරි මහතකම හරි අන්න ඒක තමයි ගුණය කියන්නේ. ඒ වගේ පාට කියන්නේ ගුණයක්. මතන එතකොට මේ ගුණයෙන් වෙන් කරපු හැටි. ඔන්න ඊළඟට ඊළඟ උදාහරණේ පතිකානම් ධාවං සීඝ්‍රතමෝ මගී පතිකානම් මගීන් අතුරින් ධාවං දුවන තැනැත්තා සීඝ්‍රතමෝ සීඝ්‍රතම කිනාවේ පතිකේසුවා පතිකේසු ධාවං සීඝ්‍රතමෝ යයි හෝවේ. එතකොට එතන මොකක්ද? සමූහය කවුද? පතිකා කියන්නේ කවුද? දුවන්නද? හොඳට බලන්න. ඒකනේ මේ කියන්නේ පතික කියන්නේ පාරේ යන කෙනා කියන එකයි තේරුම. එතකොට පත පතේ නියුක්ත එහෙම නැත්නම් පතයෙහි යන කෙනා කියන එකයි. පතයෙහි යන පත කියන්නේ පාරට පාරේ යන කෙනා කියන එකයි පතික කියනගේ තේරුම. ඔව්. එතකොට මේ පාරේ යන අයගෙන් ඊට පස්සේ ධාවං දුවන කෙනා වේගවත්. ඉතින් දුවද්දි කොහොමද වේගවත් නේ? එතකොට ඒ වෙන්කලේ මොකින්ද? ක්‍රියාවකින් නේ. වෙන්කලේ ක්‍රියාවෙන් දිවීමේ ක්‍රියාව නිසා ක්‍රියාවෙන් තමයි මේ කිනාව වෙන්කලේ. අන්න එතකොට දිවීම කියන ක්‍රියාවෙන් අනිත් අයගෙන් මේ කිනාව වෙන් කළා. මොන තවත් උදාහරණයක්? බ්‍රාහ්මණානම් දේවදත්තෝ පණ්ඩිතෝ බමුණන් අතුරින් දේවදත් පණ්ඩිතය බ්‍රාහ්මණේසුවා බ්‍රාහ්මණේසු දේවදත්තෝ පණ්ඩිතෝ යයි හෝවේ. ඔකේ සමූහය කවුද? වෙන්කලේ කාවද? මොකෙන්ද වෙන්කලේ? නමි නම දේවදත්ත කියන නමි. ඒකනේ අර කලින් කීවේ ಜಾති ಗುಣ ක්‍රියා නාමයන්ගෙන් ක්‍රියා සහ නාමයන්ගෙන් මේ විදිහට වෙන් කරන්න පුළුවන් සමූහයකින් කෙනෙක්ව. අන්න ওই විදියට වෙන් කිරීමට තමයි කියන්නේ මේ නිද්ධාරණ අර්ථය කියලා. උදුරලා පෙන්වීම. සමෝහයකින් යමක් උදුරලා ගැනීම නිද්ධාරණ කියන්නේ ඒක උදුරා ගැනීම කියන එක. වෙන් කරලා ගන්නවා. ඔන්න ඊට පස්සේ තවත් කාරණාවක් කියනවා. මේ කියන දේ තමයි දේවදත්ත කියන්නේ. ඉතින් ආයෙත් මම කැමති නමක් දාලා කියන්න විකටක මෙතින. නේද? එහෙමනම් අපි දාමු බික්කුණං ආයත් ආයත්මා විමල ජීවෝ පණ්ඩිතෝ. එහෙම හොඳයි. කැමති එකක් දාගන්න. හරි. චකාරේන සූත්‍රයේ චකාරයේ බලයෙන් පඨමත්තේති සත්තමි ප්‍රථම අර්ථයෙහිද සත්තමි සත්තමි විභක්තිය වේ. ඉදම් පිස්ස හෝති සීලක්මින් යන උදාහරණයි. සීලං ඉති අත්තෝ ඉදම් පිස්ස හෝති සීලං යන අර්ථයි. එතකොට මේ මොකක්ද වාක්‍ය ලියමු බලන්න. චන්දසමනායසම ලියමු බලන්න. සෙල්ල ලියනවා. දැන් මෙතන තියෙන වාක්‍ය එක ලියලා යටින් සීලං කියන එක ලියනවා. ඉදම් පිස්ස හෝති සීලක්මින් මුලින් දියලා යටින් මේකේ පද වෙන් කරලා ලියමු. අස්ස සීලක්මින් ඔයක කියන්න ඕනේ. අපි මේව ගමු. ඉදං අපි අස්ස කියන්න ඕනේ මේ සීලස්මින් හෝති හෝති එක ටිකක් වෙන් කරලා ලියන්න. සීලස්මින් සත්තමී පදේ සයනු දෙකයි. එක සයන් නම් මැකෙන් ගෝ. සීලස්මන් නෙවේ. යටින් ලියනවා ඔයකම අභව. ඉදන් අපි කියන එක ඒ විදිහට මකමා දෙකක්. අත්ත කියන එකටත් කමා. අත්ත සීලස්මින් කියන එක යටතේ ඊතලයක් ගහලා සීලං කියලා ලියනවා. සීලං. හෝති කමා. මොකද්ද? ඔව්. මේද තේරුම බලා ගන්නකො එතකොට පැහැදිලි වෙයි. හරි. තර සත්තමී අර්ථය මෙතන සීලස්මින් කියලා ආවට අපි ඒකේ අර්ථය ගන්න සීලය කියලා. සීලං ප්‍රථමාවේ. ඉදං අපි මෙයද අත්ත ඔහුගේ සීලං හෝති. සීලයක් වෙයි. මේ අත්ත ඔහුගේ සීලය. මේකත් ඔහුගේ සීලය. අනේ. තර තියෙන තැන මතකද? සාමාන්‍ය ඵල සූත්‍රේ. ආ අනිවාර්යෙන් ඕන කියලා නැහැ ඉතින්. ඉතින් ඉදම් සීලං හෝති. මෙය සීලය වෙයි. නෑ එහෙම නෑ. රුක්කෝ හෝති ගසක් වෙයි. අනිවාර්යෙන් නැහැ. මේ තියෙන්නේ චූල සීලය විස්තර කරන තැන. කතංච මහරජ භික්ඛු සීල සම්පන්නෝ හෝති. මහරජතුමනි, භික්ෂුවක් කෙසේ සීල සම්පන්න වේද? ඉද මහරජ භික්ඛු, මහරජතුමනි, මේ ශාසනයෙහි භික්ෂුවක් පානාති පාතම් පහය, පානාති පාතා පටිවිරතෝ හෝති. ප්‍රාණඝාතය හැරපියා. එතකොට මේ පානාති පාතම් කියලා ද්විතියාවට ආවේ පහය කියන పూర్ව ක්‍රියාවේ කර්මය. පානාති පාතය හැරපියා. පානාති පාතා පටිවිරතෝ හෝති. ප්‍රාණඝාතයෙන් වැළකුණේ වෙයි. එතකොට විරමණාර්ථ පදයක් එක්ක පංචමියක් යෙදෙනවා කියලා අපි පංචමී විභක්තිය ගැන කතා කරද්දී කීවා. අන්න ඒ නිසා තමයි පානාති පාතා කියලා පංචමියෙන් ආවේ. මේ පටිවිරති කියන පදේ නිසා. වලකින්නේ කුමකින්ද? ඒක පංචමී. ප්‍රාණඝාතයෙන් වැළකුණේ වෙයි. නිහිත දණ්ඩෝ, නිහිත සත්තෝ, ලජ්ජී දයාපන්නෝ, සබ්බ පාන භූත හිතානුකම්පි. එතකොට දඬු බහා තබන ලද්දේ, එහෙම නැත්නම් බහා තබූ දඬු ඇත්තේ, බහා තබූ එහෙම නැත්නම් ඉවත් කළ කියන එකයි අර්ථය. ඉවත් කළ සැත් ඇත්තේ. ලජ්ජී ඌයේ දයාවට පැමිණි, එහෙම නැත්නම් කරුණාවට පැමිණියේ, කරුණාවෙන් යුක්ත වූයේ. සබ්බ පාන භූත හිතානුකම්පී, සියලු ප්‍රාණ භූතයින්ට, එහෙම නැත්නම් සියලු ප්‍රාණීන්ට හිතානුකම්පා ඇතිව විහෙරති, වාසය කරයි. ඉදම්පිස්ස හෝති සීලස්මි. ඉදම්පි අක්ස සීලං හෝති. මෙයද ඔහුගේ සීලයක් වී. එතකොට මේ කියපු කාරණාවත් ඒ භික්ෂුවගේ සීලයක්. මේකත් උන්වහන්සේගේ සීලයක්. අන්න ඔය විදිහටකින් ඒ චූල සීලය විස්තර කරනවා. ඉතින් ඔය විදිහට දිගට ඒ මේ පාඩේ දිගටම යෙදෙනවා. ඉදම් තිස්ස හෝති සීලස්මි කියන. මේක මේ ප්‍රීතිය දැනගෙන හිටියේ නැත්නම් හිතා ගන්න බෑ මොකද්ද මේ කිව්වේ. සීලයෙහි මෙය වෙයි කියලා මේ අර්ථය හිතා ගන්න අමාරුයි. හරි, මේ වෙනකන් ඒ කියපු ටිකේ මොකක් හෝ ගැටලුවක් තියෙනම් අහමු බලන්න. ඊට පස්සේ ඔන්න අලුත් ප්‍රීතියක් ආපහු පටන් ගන්නවා. කියලා. තව යෙදෙන අර්ථ ගොඩක් පෙන්නනවා රූප සිද්ධියේ, ඒවා පසුව දැනගන්න පුළුවන්. එමනම් පොඩි විවේකයකින් පස්සේ ඉතුරු ටික බලන් යමු. නේද? නහමාර වෙති අපුවරි. හරිනේ එහෙනම් බලාගෙන යමු. ඊතර මේ නිද්ධාරණය ගැන අපි කතා කරානේ. ඊතර මෙන්න එක යෙදෙන විදිය නේද? භික්ඛූණං එහෙම නැත්නම් භික්ඛූසු තිස්සෝ තිස්ස ස්වාමීන් වහන්සේ දක්ෂතම දක්ෂතම වෙයි. හෝතිපදෙත් අපි ඕනනම් අගට ගන්නවා. දක්ෂතම වෙයි. ඒතර මේකේ මේ චක්තියට හරි සප්තමියට හරි ආවේ සමෝහය ගැන කියවෙන පදේ. ඒක ඉතින් සටහනක් දාලා තියාගන්න. සමෝහ පදේ තමයි චක්ටි හරි සප්තමී හරි වෙන්නේ. සමෝහය ගැන කියවෙන පදේ. ඒතර නාමයකින් හරි ක්‍රියාවකින් ගුණයකින් ජාතියකින් වෙන් කරපු පදේ. අන්න ඒක තමයි එතකොට මේ ප්‍රථමාවට ඇවිල්ලා තියෙන්නේ. ඒක මෙතනදී තිස්සෝ කියලා කියේ නාමයකින් වෙන් කිරීම. හරි, අපි ඉතිරි ටික බලාගෙන යමු. එතනින් එහා කොටස ඊට පස්සේ චට්ටිය සහ සප්තමිය දෙකම යෙදෙන තවත් අර්ථ කීපයක් පෙන්වන්නයි යන්නේ. අනාදරේච යනු චට්ටි සප්තමී විධාන සූත්‍රයි. ඔන්න අපි එකේ කෙටියම අර්ථය අනාදර අර්ථයක් කියවෙන තැනකදී චට්ටි විභක්තියත් සප්තමී විභක්තියත් යෙදෙනවා. මොකක්ද මේ අනාදරාර්ථය කියන්නේ කියලා අපි තව ටිකක් බලාගෙන යමු. මේ ටික කියලා අපි පැහැදිලි කරමු. අනාදරේ ගම්මෙමානී අනාදරාර්ථයක් හැඟෙන කල්හි චට්ටි සප්තමීච හෝති චක්ටි විභක්තියත් සත්තමී විභක්තියත් වෙයි. රුදතෝ ධාරකස්ස පබ්බජි ධාරකස්ස රුදතෝ දරුවා හඬනා කල්හි පබ්බජි පැවිදි විය හුදං තස්මින්වා දාර කස්මින් රුදන් තස්මින් පබ්බජී යයි හෝ සප්තමියෙන් වේ. රුදන්තං දාරකං හඬන්නා වූ දරුවාට අනාදරිය ඉති අත්තෝ ආදරය නොකොට යන අර්ථයි. එහෙම නැත්නම් ගණන් නොගෙන කියන එකයි මෙතන අර්ථය. අරකිනා කරන ක්‍රියාව ගණන් නොගෙන මේ දේ කළා කියන එකයි තේරුම. ඉතින් මේක වාක්‍යයක් විදියට ගත්තොත් අපි උදාහරණයක් බුද්ධ දේශනාවෙන් බලමු. මාතා පිතුන්නම් අස්සු මුඛානම් රුදන්තානම් පබ්බජි. මේ තියෙන්නේ සමනෝ කලු භෝ ගෝතමෝ අකාමකානං මාතාපිතූනං අස්සුමුඛානං රුදන්තානං කේස මස්සුන් ඕහාරිත්වා කාසායානි වත්තානි අච්ඡාදිත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතු. තේරුම කියමු බලන්න. කවුද? කවුරුරි කියමු බලන්න. සමනෝ කලු භෝ ගෝතමෝ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ අකාමකාණං මාතා පිතූණං අස්සුමුකාණං හුදන්තාණං කැමැති පැවිදි වීමට අකමැති වූ මව්පියන් කඳුළු පිරි මුහුණු ඇතිව හඬනා කල්හි අඬද්දී එය නොසලකා කියන එකයි අපි අර්ථ ගන්න ඕනේ. එය නොසලකා ඊට අනාදර කොට නැත්නම් ඒ හැඬීම නොසලකා හැර හැඬීම ගණන් ගන්නේ නැතිව කේතමස්සුම් ඕහාරෙත්වා කෙත් රැහුළු ඉවත් කොට කාසායානිවත්හානි අච්ඡාදිත්වා කසාවත් හැඳ අගාරස්මා අනගාරියම් පබ්බජිතු ගිහි ගෙයින් නික්ම පැවිදි වුණේය කියන එකයි අර්ථය. එදිරිනේ එතකොට මේ තියෙන්නේ මේ පාඩ හතම අකාමකානම් මාතා පිතූණං අස්සුමුකානම් රුදන්තා ඒ පාඩ හතරම චට්ටියෙන් තියෙන්නේ. දැන් මේ කියපු අනාදරාර්ථ චට්ටි ඒ කරන කටයුත්ත ගණන් නොගෙන කියන එකයි අර්ථය. මේවා නැත්තම් ඔන්න ඕගොල්ලෝ මේ දකින්නේ මේකේ අර්ථය එහෙම එකක් නෙවෙයි. ඉතින් අකමැත්ත තියෙද්දි පැවිදි වුණා කියන එක. කැමැත්තෙන් නෙවෙයි පැවිදි වුණේ කියන එක කියන්නයි මේ කාරණාව කියන්නේ. හරි. එතකොට මේ වගේ ඉතින් ඉතිරි උදාහරණ යෙදෙන හැටි දැනගන්න. තව මේ වගේ යෙදෙන තැන් ගොඩක් තියෙනවා. ඊළඟ සූත්‍රයට අපි යමු. චට්ඨීච යනු චට්ඨි විභක්ති විධාන සූත්‍රයි. තපියා සප්තමීනං අත්ථේ තතියා සප්තමී විභක්ති අර්ථයෙහි කොචි චට්ඨි හෝති. ඇතැම් තැනක චට්ඨි විභක්තිය වේ. ඔන්න ඒ යෙදෙන තැන් ටිකක් එකින් එක විස්තර කරනවා. යජස්ස කරණේ යජ ධාතුවේ යෙදීමක් ඇති කල්හි කරණ අර්ථයෙහි චට්ඨිය වේ. උප්පස්ස බුද්ධං යජති මලින් බුදුන් පොදයි. තොර මෙතන කරණ අර්ථයේ තමා චට්ටිය කුප්පත්ත කියලා කිව්වේ කුප්පේන බුද්ධං යජති කියන එකයි. මල කරණ කොටගෙන එමෙ නැත්තම් මලින් බුදුන් පුදයි කියන එකයි තේරුම. කිමල මත්තේ ඒ කිව්වේ මොකද්ද? කිං අලං අත්තේ කියන එකයි. එතකොට කින් නිපාත අලං නිපාත අර්ථයෙහි චට්ඨිය වේ. කින් තස්ස ඔහු විසින් කිම අලං තස්ස ඔහු විසින් ප්‍රමාණවත්. ඉතින් කෙටියෙන් කියන්නේ සමහර තැනක කිං තේන කියන අර්ථය අලං තේන ඔය අර්ථය තමයි මේ දෙක යෙදিলা තියෙන. එතකොට කරණ අර්ථයක තමයි මෙතනත් තියෙන්නේ. එතකොට කිං අලං පදත් එක්ක තස්ස කිං කියලා තස්ස අලං මේ විදිහටත් යෙදিলা තියෙනවා කියන එකයි කියන්නේ. ඔව් මේ කිව්වේ ඔහුගෙන් කිම කියන අර්ථය. එතකොට ඔහුට ඔහු විසින් කියන එකයි මෙතන කියලා තියෙන්නේ. ඔහු විසින් කිම තේරුම් දීලා තියෙනවා ඒවා. මේ තැන්වල තව අමතර උදාහරණක් පෙන්වලා තියෙනවා. ඒවත් ඉතින් හිමීට බලලා තියාගන්න. ඊළඟට අපි බලාගෙන යමු. එතකොට සත්ත්මියත්තේ සත්ත්මී අර්ථයෙහි චක්තියට උදාහරණ දක්වනු ලැබේ. කුසලා නච්ච ගීතස්ස නැටීම් ගායනයන්හි කුසල සමර්ථය. එතකොට මේක සත්ත්මී අර්ථේ නච්ච ගීතේසු කුසලා කියලා එන්න ඕන එක නච්ච ගීතස්ස කුසලා කියලායි තියෙන්නේ. එතකොට මේ කුසල ආදී පදත් එක්ක සත්ත්මී පදය සාමාන්‍යයෙන් යෙදෙනවා. ඒ වුණාට චට්ඨියකුත් යෙදෙන්න පුළුවන් සත්ත්මී අර්ථේ. එතකොට බහුලව යෙදෙන්නේ සත්ත්මී. ඒ නිසා ඒ කුසල ආදී පදත් එක්ක සත්ත්මීය තමයි සාමාන්‍යයෙන් යෙදෙන්නේ. මෙතනදී චට්ටියක් යෙදিলা තියෙනවා. කුසලා නච්ච ගීතස්ස. එතකොට නැටීම් ගායනයන් කී දක්ෂ කියන එකයි තේරෙන්නේ. කොචි ඉති කිං? සූත්‍රයේ කොචි යයි කීවේ ඇයි? කුමටද? තබ්බේසු තතියා ඒව. එතන හදාගන්න ත තබ්බේසු තතියායේ නේ. මේ සමහර පොත්වල වැරදි. ත තබ්බේසු තතියා ඒව. ඒකට ත ප්‍රත්‍ය තබ්බ ප්‍රත්‍යයන් අරකල්හි තතියා විභක්තිය පමණක් යෙදේ. චට්ඨිය නොයේදී යතා ඊට උදාහරණ මෙසේ. මයා දේතිතු මා විතින් දේශනා ලද්දි. ඒක දැන් මයා කියලා තතියේ තතියාවේ මයාවේ දේතිතෝ කියන පදේ ත ප්‍රත්‍යයෙන් හැදුණු කිතකයක්. දේතිත කියන පදේ. එතකොට ඒකෙදි මයිහන් දේතිතෝ කියලා එහෙම චට්ටියෙන් ඉන්නේ නැහැ කියන එකයි මේ කියන්නේ. එදිරිනේ මයාපදේ තතියාවෙන්මයි එන්නේ. ඒ ත ප්‍රත්‍යයෙන් ඉවරුණු නිසා. ඔන්න ඊට පස්සේ පෙන්නනවා තව උදාහරණයක්. තබ්බ ප්‍රත්‍යයක් ආවත් තතියාවෙන්මයි යෙදෙන්නේ. ඒක චට්ටි වෙන්නේ නැහැ. පාලේ තබ්බා වික්කුණීහි සික්ඛා. වික්කුණීහි වික්ෂුණීන් විසින් සික්ඛා පාලේ තබ්බා. සික්ඛා රැකිය යුතුය. එතකොට වික්කුණීහි කියලා මිසක වික්කුණීනම් කියලා එහෙම එන්නේ නැහැ. සබ්බ පදයක් එක්ක එන්නේ තතියා පදයක්. එහෙම ඒ නිසා තමයි ඇතැම් තැනක තමයි මේ තතියා අර්ථයේ චට්ටිය වෙනවා කියලා කිව්වේ. හැම තැනම තතියා වෙන්න ඕන තැන චට්ටියව දාන්න බෑ. නැත්තම් මෙතන ඉතින් චට්ටියකවත් දාන්න පුළුවන් කියවනේ කියලා ඉතින් එහෙම දාලා කියන්න බෑ. යෙදෙන තැන්වල අපි දැන් බුද්ධ දේශනාව කියවගෙන යද්දී අපිට මේ තැන් මතක් වෙන්න ඕන මේ අර්ථයයි මේක ලැබුණේ කියලා. එහෙම නැත්තම් අපි යමක් ලියනවා නම් කියනවා නම් ප්‍රධාන අර්ථය අනුව තමයි අපි ඒක කරන්නේ. තේරුණි? ඒකෙ මොකක් හෝ ගැටලුවක් තියෙන ඉක්මනට අහමු බලන්න. යථා කියන්නේ ඊට උදාහරණ මෙසේ. ප්‍රධානාර්ථික තමයි දැනගෙන තියෙන්නේ. ඊළඟ සූත්‍රය ဒုတိයා පංචමීනංච යනු චට්ටි විධාන සූත්‍රයි. දුතියා පංචමීනං අත්ථේ දුතියා පංචමී විභක්තියන් විභක්තියන්ගේ අර්ථයෙහි කොචි ඇතැම් තැනක චට්ටි හෝති චට්ටි විභක්තිය වේ. කම්මස්ස තත්තාරු යනු දුතියා අර්ථ චට්ටියකට උදාහරණයකි. කොට ඒක කම්මස්ස කියලා කිව්වට අපි යෝගේ අර්ථය ගන්නෙ කම්මං කත්තාරෝ කියලා. කම්මං කත්තාරෝ, කත්තාරෝ කියන්නේ කරන්නාහු, කර්තෘහු කියන එකයි. කම්මස්ස කත්තාරෝ, කත්තා කියන පදේ කර්තෘහු කියන එකනේ. කත්තාරෝ කියන්නේ බහුවචන, කර්තෘ කර්තෘහු. ඒතර කර්මය කරන කෙනා කියන එකයි. කර්මය කරන්නාහු. ඒතර කම්මං කත්තාරෝ කියලා ඉන්න ඕන එක කම්මස්ස කත්තාරෝ කියලා ආවා. ඒ විදිහේ යෙදීම් ගොඩක් තියෙනවා. ඔන්න බලන්න තව උදාහරණයක් අපි බලමු. අමතස්ස දාතා, මේ තියෙන්නේ. ඒ ဒုတိයා අර්ථ චට්ටි පද ගොඩක් මේ තියෙන්නේ. මොන මේ භාග්‍යතුන් වහන්සේට විශේෂණ පද මේ පෙන්වන්නේ. මේ භාග්‍යතුන් වහන්සේ කියන්නේ කවුද කියන එක හරි වටිනවා. ඉතින් මේ තැන්හි මීට පසුව කියවලා තියාගන්න. මේ තියෙන්නේ මදුපිණ්ඩික සූත්‍රයේ. සෝහාවසෝ භගවා ජානං ජානාති පස්සම් පස්සති චක්කුභූතෝ ඥානභූතෝ ධම්මභූතෝ බ්‍රහ්මභූතෝ වත්තා පවත්තා අත්ථස්ස නින්නේතා අමතස්ස ධාතා ධම්මස්සාමි තථාගතෝ. ඔන්න විදිහට අපිට මේ තැන් විස්තර කරනවා. මේ අමතස්ස ධාතා කියන්නේ ඇයි? අමතස්ස දාතා, මේ කියන්නේ අමතං දාතා කියන එක තමයි අමතස්ස දාතා කියලා කියන්නේ. ඒකේ තේරුම අමෘතය අමා නිවන් ලබා දෙන උතුමන් වහන්සේ. ඒතකොට අමතස්ස දාතා කියලා චට්ටියෙනුයි තියෙන්නේ. අමතං දාතා කියලා එන්න ඕන පදි. ඔන්න ඔය විදිහට ඉතින් යෙදීම් ගොඩක් තියෙනවා දේශනාවේ. නැත්තම් අපි හරියට දන්නේ නැත්තම් අමෘතයගේ දෙන්න මේ මොකද්ද කියවි කියලා නේද පැටලෙනවා. ඒක මේ තියෙන්නේ. එතකොට ဒုတိයා අර්ථ චට්ටියක්. පැහැදිලි? එන්න දැනගත්තම පැහැදිලි. ඉතින් මේ ගොඩාක් තැන්වල මේ ටික තියෙනවා. ඉතින් මේ ඊට පසු තියෙන තැන් බලා ගන්න. මේ තැන් මේ වගේ පැහැදිලි කරලා තියෙනවා. ඔන්න ඒ වගේ අර්ථ, ඒ පදවල අර්ථ මෙතන මේ තියෙන්නේ මූලපන්නාස ටීකාව මජ්ක්‍ධිමනිකායේ ටීකාවේ. ඔන්න අමතස්ස දාතා ඉති අමතං සච්චිකිරියං සත්තේසු උප්පාදින්තෝ අමතං දදාති ඉති අමතස්ස දාතා. තව ටිකක් විස්තර. ඔව්. එතකොට මේ අමෘතය සාක්ෂාත් කිරීම සත්වයන් කෙරෙහි උපදවමින්, අමෘතය ලබා දෙන්නේ නුයි අමතස්ස දාතා. ඊට පස්සේ ඊට උඩින් උත්පදයක් තියෙනවා ඒ විදිහටම අත්තස්ස නින්නේතා ධම්මතා සංඛාතං පරමත්තං නිබ්බානංච නිද්ධාරිත්වා දස්සේතා පාපිතාව. එතකොට ධර්මතා සංඛ්‍යාත වූ පරමාර්ථ නිර්වාණය නිද්ධාරණය කොට එහෙම නැත්නම් කුපුටලා දස්සේතා දක්වන්නා වූ උතුමන් වහන්සේ පාපිතාව ඒ තැනට පමුණුවන්නා වූ උතුමන් වහන්සේ. පැහැදිලිනේ? එතකොට මෙන්න මේ විදිහට විස්තර කරනවා මේ වචනවල අර්ථ. එතකොට ඒ තැන් දෙකේම අත්තං නින්නේතා අමතං දාතා කියලා ဒုတိය අර්ථයේ ඉන්න ඕන තැන චට්ටිය තියෙනවා. ඔන්න ඊට පස්සේ තවත් ඒ යෙදෙන අර්ථ ටිකක් ඊළඟට පෙන්වන්න. සත්‍යත්ව සති අර්ථ ධාතුය. සති කියන්නේ ස්මෘති කියන අර්ථය. ඉසු ඉච්ඡායන් ඉසු ඉච්ඡායන් යන ධාතුවය. දය දාන ගති රක්ඛනීසු දීම් ගමන් රක්ෂණ අර්ථයන්හි වැටෙන දය ධාතුවය. ඉච්ඡාදීනං යෝගේ යනාදී ධාතුන්ගේ යෙදීමක් ඇති කල්හි ဒုတိය අර්ථ චට්ටියක් වේ. ඔන්න මේ වගේ තැන්වලදී චට්ටියක් යෙදෙනවා. හැබැයි ဒုတိය අර්ථයේදී මොකක්ද මොන අර්ථවලද? ඔන්න සිහි කරයි සති ධාතුව සිහි කරයි කියන අර්ථයේ. ඒ වගේම ඉච්ඡා ඉච්ඡති වගේ කියන පදත් එක්ක ඒ අර්ථයේ ධාතුත් එක්ක. ඒ වගේම දීම් ගමන් කිරීම රැකීම් අර්ථවල යෙදෙන දය කියන ධාතුවේ යෙදීමක් තියෙන තැන්වලදී. ඔන්න උදාහරණ බලාගෙන යමු. මාතුයා සරති මව සිහි කරයි. අන්න එතකොට සිහි කිරීම අර්ථයේ මාතුන් සරති කියලා ඉන්න ඕන එක මාතුයා සරති කියලායි ආවේ. ဒုတိයාවක් ඉන්න ඕනද? සිහි කරන්නේ කාවද? පුත්තෝ මාතුයා සරති. පුතා මව සිහි කරයි. ඒතකොට පුත්තෝ මාතුන් සරති කියලා ඉන්න ඕන එක පුත්තෝ මාතුයා සරති. ඒ වගේ යවිලා තියෙනවා. මේ ඊළඟට පිතුස්ස ඉච්ඡති. පියා කැමති වෙයි. පුත්තෝ පිතුස්ස ඉච්ඡති. ඒතකොට පුත්තා පිතරං ඉච්ඡති කියලා ඉන්න ඕන එක. ඔව්. එතකොට පියාව කැමති වෙනවා. එහෙනම් දැන් බලාපොරොත්තු වෙනවා. ඔන්න දැන් ඉස්කෝලේ ඇරිලා. දැන් පුතා බලන් ඉන්නවා තාත්තනේ. එන්න පුතා ඉතින් තාත්තව බලාපොරොත්තු වෙනවා. අන්න ඒ වගේ තමයි. වැදගත්. ඔව් වෙනම එකක් කියන්න. කතරි වෙන පියාට කැමති ඉන්න මා කර කියයි. තේ ලක්ස දයති. තෙල ආරක්ෂා කරයි. මේ කියන්නේ වාණියෝ තේ ලක්ස දයති. වෙලෙන්දා තෙල් ආරක්ෂා කරයි කියන එකයි මේ කියන්නේ. තේ ලක්ස කියලා චට්ටියෙන් තිබ්බට මෙතන තේරුම තේලං දයති කියන අර්ථය. ඒ අර්ථයේ තේ ලක්ස කියලා එන්න පුළුවන්. ඒ වගේ තින් විශේෂ තැන් හැමතැනම යෙදෙනවා නෙවෙයි, කලාතුරකින් මේ වගේ යෙදෙන්න පුළුවන් නේ. උන් ඊළඟට තවත් චට්ටි අර්ථ ဒုတိය අර්ථ චට්ටි යෙදෙන්න පුළුවන් තවත් වෙනවා. හරෝතිස්ස හර ධාතුවේ යෙදීමක් ඇති කල්හි පති යතනේ ප්‍රතිසංස්කරණ අර්ථයෙහි ဒုတိය අර්ථ චට්ටියක් වේ. උදකස්ස පති කුරුති ජලය සකස් කෙරෙයි. එතකොට මේ මෙතනදිත් කියන්නේ උදකං පතිකුරුතේ කියලා ඉන්න ඕන තැන උදකස්ස පතිකුරුතේ කියලා ඉල්ලලා තියෙනවා. එතකොට මේ නැවත සකස් කරයි කියන එකයි පති ඊළඟට ඒක පැහැදිලි කරන අපි බලමු. සතෝ ගුණාධානං ඇත්තා වූ දෙයක ගුණ පිහිටුවීම පතියතනං ප්‍රතියතනය නම් වේ. ඔන්න අපි හිතමුකෝ අර පිරීමක් කරලා වතුර පිරිසිදු කරලා වගේ සකස් කරේ. අන්න ඒ වගේ එකක් ගැනයි මේ කියන්නේ. ආයස්මා තේජානන්දු උදකං පතිකුරුතේ. ඒක උදකස්ස පතිකුරුතේ කියලා කියන්නේ. පැහැදිලි නේ? හරි. ඔන්න ඊට පස්සේ පේනනවා පංචමී අර්ථයේ චට්ටිපද. පංචමී අර්ථය දැන් කිව්වේ ဒုတိယා අර්ථ චට්ටිනේ. ඔන්න දැන් පංචමී අර්ථ චට්ටි ටිකක් පේනවා. පංචමියත්තේ පංචමී අර්ථයෙහි චට්ටියට උදාහරණ කියමු දෙබේ. සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ සියලු දෙනා දණ්ඩස්ස දඬුවමින් තසන්ති තැතිගනි. ඔතන දණ්ඩස්ස කියලා තියෙන චට්ටි පදේ අර්ථය දණ්ඩම්හා කියන එක. දඬුවමින් දඬුවමින් බිය වෙනවා. තැති ගන්නවා කියන්නේ බිය වීම අර්ථයනේ. දැන් බිය වීම අර්ථේ පංචමියක් නෙන්න ඕන නේද? බය වෙන්නේ කවුරු කෙරෙන්ද පංචමී කියලා කියවන්නේ. එතකොට චෝරම්හා භායති කියලා අපි කියවේ නේද? ධාරකෝ චෝරස්මා භායති. ඒ වගේ සොරා කෙරෙන් බිය වේ. ඒ වගේ මෙතනෙම මෙතනෙ එන්න ඕන දඬුවමින් තැති ගන්නවා කියලයි. හැබැයි තියෙන්නේ දණ්ඩස්ස කියලා. චට්ටි. ඒක එතකොට පංචමී අර්ථ චට්ටි යදීම. කොචි ඉතිකින් කොචි එහෙම නැත්නම් ඇතැම් තැනක යයි කීවේ කුමටද? තවන්තු තාවි ත්වා ආනමාන නුකාදිසු තවන්තු තාවි ත්වා ආනමාන නුක ආදී ප්‍රත්‍යයන් යෙදුණු කල්හි ඒ ප්‍රත්‍යයන්ගෙන් යුත් පද ඇති කල්හි තුතියා ඒව තුතියා විභක්තියම වේ. චට්ටි විභක්තිය නොවේ. දැන් තුතියාවක් ඉන්න පුළුවන් කියන්නේ තුතියා අර්ථයේ චට්ටි ඉන්න පුළුවන් කියලා කියවන. හැබැයි මේ වගේ තැන්වල කවදාවත් චට්ටි එන්නේ නැහැ. අනිවාර්යයෙන්ම තුතියාම තමයි. ඔන්න උදාහරණ දෙන්නවා. රතං කත්ව රතං කතව රතයක් කළ තැනැත්තා. එකෙනේ රත කරු කියන එක තමයි අර්ථය. රතං කතාවි. රතයක් මේකේ අපිට අර්ථය කියන බලුවා. රතයක් කළේය. රතං කතාවි. ඒත් රතයක් කළේය. ඔව් එහෙන්නේ සත්. ඒවා දැන් අපි කලින් කියලා තියෙන්නේ. ආවි ප්‍රත්‍ය. තාවි. තවන්තු තාවි. රතං කත්වා. රතයක් කොට. රතං කරානු. රතයක් කරන්නේ. රතං කුරුමානු. රතයක් කරමි. එතකොට මේ තැන්වල මොන රතස්ස කතවා රතස්ස කතාවි එහෙම එන්නේ නැහැ කියලා මේ කියන්නේ. චට්ටි එන්න පුළුවන් වුණාට ဒုတိယව වෙනුවට මේ වගේ කිතකත් එක්ක කවදාවත් එන්නේ නැහැ. චට්ටියක් එන්නේ නැහැ. ඔන්න තව උදාහරණයක් පෙන්නනවා. මේ පෙන්නන්නේ නුක ප්‍රත්‍යයට උදාහරණයක්. පහ පසවෝ ඝාතුකෝ
පසවෝ ඝාතුකෝ
සියුපාවුන් ඝාතනය කරන්න
සියුපාවුන්
ඝාතනය කරන්න එතන නුක ප්‍රත්‍ය ඇවිල්ලා ඝාතුක කියලා වචන හැදෙනවා හන ධාතුවට ඝාත ආදේශයයි ඒක වෘද්ධි වෙලා ඝාතු වෙනවා ප්‍රත්‍යේ තියෙන කයන් එකතු වෙලා ඝාතුක කියලා බලන්න මේ ටිකේ මොකක් හෝ ගැටලුවක් තියෙනම් අහමු බලන්න සන්දෝ භාෂා ගැටලුව එහෙම තියෙනවා සමිතාස් කියන ටික පැහැදිලිද? කටි නිදිමතේ
දින්නේ.
හරි. එහෙනම් අපි ඉති ටිකක් තව ටිකක් බලාගෙන යමු. තව පොඩ්ඩයි තියෙන්නේ චට්ටිය ඉවර වෙන්න. හරි යදා යම් කලෙක කිතක යෝගී කිතක ප්‍රත්‍යයන්ගේ යෙදීමක් ඇති කල්හි හත්තරි කම්මනිච පත්‍රෝකාරකයෙහිද කර්මකාරකයෙහිද ඒකක්කනේ එක් ක්ෂණයකි කියන්නේ එක් විට චට්ටි සම්පත්ත චට්ටි විභක්තිය හැමිනියාහුද තදා එකල්හි කම්මත්තේව චට්ටි කර්ම අර්ථයෙහිම චට්ටිය වේ කත්‍රු අර්ථයෙහි නොවේ යථා ඊට උදාහරණ මෙසේයි අච්චරියෝ අරජකේන වත්තානං රාගෝ අරජකේන රජක නොවකු විසින් කියන්නේ රෙදි යෙදීම කරන කෙනෙක් නොව කෙනෙක් විසින් කියන එකයි වත්තානං රාගෝ වස්ත්‍රයන් පඬු ගැසීම අච්චරියෝ ආචර්යය එතකොට මෙන්න අපි ඉතිරිගත් කියලාම පැහැදිලි කරගනිමු එත්ත මේ උදාහරණයෙහි රාගෝ ඉතියස්ස කිතකස්ස යෝගේ රාගෝ යන මේ කිතකයාගේ යෙදීමෙහි අරජකස්ස කත්තුත්තා රජක නොවු තැනැත්තා කත්‍රූ බැවින්ද වත්තානංච කම්මත්තා වස්ත්‍රයන් කර්මය බැවින්ද අරජක සද්දා වත්ත සද්දාච අරජක සබ්දය කෙරෙන්ද වත්ත ශබ්දය කෙරෙන්ද ඒකක්කනේ එක් අවස්ථාවෙහිදීම චට්ටිච ඉති චට්ටිච යන සූත්‍රයෙන්ද ဒုတိယා පංචමීනංච ඉති ဒုတိယා පංචමීනංච යන සූත්‍රයෙන්ද චට්ටි ප්‍රසංගේ චට්ටි විභක්තියේ යෙදීමක් ඇති කල්හි කොචික් ගහනේන සූත්‍රයේ කොචි යන ශබ්දයේ බලයෙන් අරජකා න හෝති. අරජක ශබ්දය කෙරෙන් පරව චට්ටි විභක්තිය න චට්ටි විභක්තිය නොවේ. වත් ධාතු වස්ත්‍ර ශබ්දය කෙරෙන් පරව හෝති ඒව චට්ටි විභක්තිය වීමය. ඒ මොකක්ද ඒකේ තේරුම? අපි ඒ වාක්‍යයත් ලියන්න දෙමු කොහොමද නේද? ලියමු බලන්න වාක්‍ය. අවසානික අරජකේන අරජකේන වත්තානං රාගෝ අච්චරියෝ කියලා ලියනවා. අරජකේන වත්තානං රාගෝ රාගෝ අච්චරියෝ. එතකොට මේකේ අරජකේන ඒ රාගෝ කියන පදයට යටින් ඉරක් ගන්න. හරි. ඒක යටින් ලියනවා ඒක කිතකය. කිතකය. ඒක ලොකුවට ලියමු ඈතට පේන්නේ. හරි. ඊට පස්සේ වත්තානං කියන පදය යටින් ලියනවා කර්මය. ඊතලයක් වගේ ගහලා ලියන හොඳයි යට. කර්මය. ඊටස් අරජ කේන කියන වචන ඒක යටින් කර්තෘ. හරි. ඊට පස්සේ හරි ඇති. ඔව්. මේ රාගෝ කියන වචනේ තේරුම මොකද්ද? පඬු ගහනවාට කියන්නේ. ඒකට පඬු ගහනවා, පඬු ගැතීම කියන එකයි මේ කියන්නේ. ඒකට පඬු ගැතීමට ලක් වෙන්නේ මොනවද? වස්ත්‍ර. එහෙමනම් ඒ ක්‍රියාවේ කර්මය තමයි වස්ත්‍ර කියලා කියන්නේ. ඒ පඬු ගසන්නේ කවුද? ඔව්, අරජක. රජක නොවුණු තැනැත්තා. එන්දිරිනේ. එහෙමනම් ඒ තමයි කර්තෘ. එහෙමනම් මේකෙදි කලින් මතක ඇති චට්ටිච කියලා සූත්‍රයක් අපි කතා කළා. ඒකෙදි කතා කළා එතකොට තතියා සප්තමී අර්ථවල මෙන්න මේ චට්ටිය යෙදෙන්න පුළුවන් කියලා. වේදලියෙතන මේ තියෙන්නේ යජත්ස කරණි. යජ දතු යෝගයේදී කරණාර්ථයේ, ඒ වගේම අබ්බ ප්‍රත්‍යක්යෙදී නම් තතියාමයි කියව, අනිත් තැන්වලදී එහෙම නැතිව චට්ටිය කෙරෙන්න පුළුවන් කියව. තබ්බ ප්‍රත්‍ය තියෙනවා නම් තතියාමයි, අනිත් තැන්වලදී එහෙම නොවුණු තැනක චට්ටියක් යෙදෙන්න පුළුවන් කියලා කිව්වා. දැන් මෙතන රාගෝ කියන්නේ න ප්‍රත්‍යක් ඇවිල්ලා හැදෙන්නේ. න මේ කිතක න ප්‍රත්‍යක්. එතකොට මේකෙදී ඒකෙදී කියන්නේ නැහැ දැන් ත තබ්බ ප්‍රත්‍යක් නෙවෙයි, එහෙම නොවුනනම් චට්ටි වෙන්නත් පුළුවන්. තතියාවෙන් එන්න ඕන පදේ චට්ටියෙන් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ අරජ කියන පදේ මේ චට්ටිච කියන සූත්‍රයෙන් ඕනනම් අරජ පස්ස කියලා ඉන්නත් පුළුවන්. එහෙදිලිනේ. හොඳට අහගෙන ඉන්න ඕන මේ ටික. අරජ පස්ස කියලත් මේ කර්තෘ පදේ ඉන්න පුළුවන් තතියාවෙන් තියෙන පදේ. ඒ වගේම ඊළඟට කියවන්නේ තව සූත්‍රයක් ဒုတိယා පංචමීනංච කියලා. ඒ සූත්‍රයේ හැටියට ဒုတိယාවෙන් එන්න ඕන කර්ම පදය වත්තානං කියන පදය මේකේ චට්ටියට එන්නත් පුළුවන්. එහෙදිලිනේ. චට්ටියට එන්නත් පුළුවන්. අර කම්මස්ස කත්තාරු කියලා ඒ වගේ ආපු උදාහරණ වගේ. ඒ වගේ දෙකක් වෙන්න පුළුවන් අවස්ථාවක. දැන් මේ රාගෝ කියන වචනේ ඕන්නම් මේ කත්‍රෝත්තියාවට යන්න පුළුවන්, කර්මයක් අතියාවට යන්න පුළුවන්. ඒ වගේ තැනකදී දෙකම උත්තියාවට නෙමෙයි චට්ටියට යන්න පුළුවන්. එතකොට මේ දෙකම චට්ටියට යන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා සූත්‍ර දෙකකින්. ඒ සූත්‍ර දෙක බලෙන් චට්ටියට යන්න පුළුවන්. එහෙම තැනකදී කොහොමද වෙන්නේ කියන එකයි මේ කියන්නේ. ඔව්, ඒ තැනකදී කියන්නේ මේ සූත්‍රයේ කොචි කියන බලෙන් ဒုတိယා පංචමීනංච කියන සූත්‍රයේ, ඒ වගේම චට්ටිච කියන සූත්‍රයේ කොචි කියන කොටසක් තියෙනවා. අන්න ඒ කොචි කියන කොටසේ බලයෙන් අරජක ශබ්දයෙන් පස්සේ එන්නේ නැහැ මේ චට්ටියක්. අරජක ශබ්දයේ චට්ටියට යන්නේ නැහැ කවදාවත්. මේ කර්මය විදියට එන පදේ තමයි චට්ටියට යන්නේ. තතියාවෙන් තියෙන පදේ නෙවෙයි චට්ටියට යන්නේ. ဒုတိယාවෙන් එන්න ඕන එක තමයි කර්මපදේ තමයි චට්ටියට යන්නේ. එහෙම මතක තියාගත්තම කර්මපදේ තමයි චට්ටියට යන්නේ. කර්තෘ චට්ටියට යන්නේ නැහැ. කර්තෘ තතියාවෙම තියෙනවා. පැහැදිලිද නේ? ඔව්, වත්තේ කියලා නම් එහෙමනම් එන්න ඕන. බහුවචනෙනි. ඔව්, චට්ටි බහුවචනෙන් දැන් තියෙන්නේ. ඔය තියෙන්නේ චට්ටි බහුවචනෙන්. ඒකට ඒක ඕනනම් ဒုတိယාවෙන් තියන්න තිබුණානේ. එහෙම තියන්නේ නැහැ. මෙතනකදී චට්ටියට එනවා. දැන් අරජ කියන එකත් චට්ටියෙන් තියන්න තිබ්බා. ඒ දෙන්නගෙන් එතකොට කෝකද චට්ටියට ගන්නෙ? ওই දෙක අතුරින් කර්මය තමයි චට්ටියට එන්නේ. කත්‍රු ති කත්‍රු විදියටම තියෙනවා තතියාවේ. හරි. ඒක එතකොට වෙන මොනවා හෝ ගැටලුවක් තියෙනම් අහමු බලන්න. එතකොට චට්ටි විභක්තිය අවසන් වෙනවා. චට්ටි විභක්තිය යෙදීම ඉවරයි. මදි වගේ තේජානන්ද අයත් මේ ගැන විස්තර තව අමතර විස්තර බාලාවතාර ගඩලාදිනිසන්න ඒ වගේ තැන්වල තියෙනවා. ඒවත් ඉතින් හිමීට බලා ගන්න. මේ සම්බන්ධය ගැන දැන් මේ කියපු විස්තර වලට අමතරව රූප සිද්ධියේ තව අමතර කාරණා ටිකක් කියනවා. ඉතින් ඒවත් හිමීට මේ විදිහට බලා ගන්න. මේ තියෙන්නේ භාණ්ඩ සම්බන්ධය. බික්කුස්ස පත්ත චීවරම්, බික්ෂුවගේ පාතිවුරු. සමීප සම්බන්ධය, අම්බ වනස්ස අවිදූරේ. සමූහ සම්බන්ධය, සුවන්නස්ස රාති. අවයව සම්බන්ධය, manussස්ස ඉව තේසීසං. රුක්කස්ස සාකයි අපි සමහර ඒවා කලින් කතා කළා. විකාර සම්බන්ධය, සුවන්නස්ස විකති. කාර්ය සම්බන්ධය, යවස්ස අංකුරු. මේගත්ස සද්දු. අවත්තා සම්බන්ධය, කන්දානම් පාතු භාවෝ. ජාති සම්බන්ධය, manussත්ත්ව භාවෝ. ගුණ සම්බන්ධය, සුවන්නස්ස වන්නෝ. ওই විදියට ක්‍රියා සම්බන්ධය, පාදස්ස උක්කීපණ. පාදයේ එසවීම, පාදයාගේ එසවීම කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන්නේ පාදය එසවීම කියලා සිංහලෙන්. ඒ විදිහට හත්ස්ස සමින්ජනං, සම්මින්ජනං, පාදානම් පසාරණං, ওই විදිහට යෙදිලා තියෙනවා. එතකොට මේ ඨානිතෝ යමේ දන්තස් ආදේශෝ ඕ අවස්ස අවහට ඕ ආදේශය වේ. එතකොට මේ චට්ටි පදයක් නේ අපි සිංහලෙන් කියන්නේ අවහට ඕ ආදේශය කියලා. ඒකයි මම කලින් දවසක් කියුවේ. මේ අවහට කියපුවම මේක චතුත්ති හැම නෙවෙයි, චට්ටි පදයක්. ඒ සිංහලේ ඒ කියන විදියක්. එතකොට අවහට ඕ ආදේශය වේ. එතකොට ඕ ආදේශය ථානි ආදේශය වෙන්නේ කුමන තැනටද? ඒ තැන ඉන්න කෙනාව අපි තියනවා චට්ටි. අව කියන පදය ඉන්න තැනට ඕ එනවා. එතකොට චට්ඨානී කියලා කියන්නේ ඒ ස්ථානයේ ඉන්න කෙනා. ඒ කෙනාව අපි කියන්නේ චට්ටිය. එතකොට ඒ ස්ථානයේ ආදේශය ලබන්නේ අව කියන කෙනානේ. එතකොට එතන ඉන්නේ අවනේ. අව ඉන්නේ එතෙන්ද ඕ එනවා. වැදිරිනේ. එතකොට ඒ ඉන්න කෙනා කවුද? එයා චට්ටියෙන් කියන්නේ. එතකොට අවක් ඕ අවක් සස්සනෝ සස්සනෝ ස ප්‍රත්‍යයට නෝ. එතකොට ස කියන්නේ හිටපු කෙනා. එයාට තමයි චට්ටිපදේ ඉන්නේ. හිටපු කෙනාට අලුතෙන් ආදේශ වෙන කෙනා ඉතින් ප්‍රථම. ආගමිතෝ එතකොට ආගමයක් වෙන තැනකදී පුතත් ආගමෝ කියන වගේ තැන්වල පුතස්ස ඌ ආගමෝ පුතස්ස ඌ ආගමෝ කියලා කියනවා. පුතස්ස පුත යේ අන්තයට කියන එකයි මෙතන කියන්නේ. පුත ශබ්දයාගේ අන්තයට ඌ ආගම යවේ. පුතස්ස ආගමෝ ඒවත් වෙනම රීති තියෙනවා. එතකොට අන්තාපේක්ෂායන් චට්ටි කියලා ඒ තැන්වල කියනවා. අන්තය අපේක්ෂාවෙන් තිබුණු චට්ටි පදයක් මේක. පුතස්ස කියන්නේ පුත ශබ්දයේ අන්තයට කියලායි අර්ථ කියන්නේ. ඊට පස්සේ සාමියෝගයේ ස්වාමියා කියන අර්ථයේ දේවානම් ඉන්දු දෙවියන්ගේ ප්‍රධානියා. ඊට පස්සේ තබ්බ රුජාදි යෝගී. එතකොට තබ්බ ප්‍රත්‍යත් එක්ක උජ්ජාපේ තබ්බං. ඒ උජ්ජාපනය කරන්න කියන්නේ කාටද? මහා සේනාපතිනම් මේ අයට උජ්ජාපේ තබ්බං වික්කන්දි තබ්බං විරවි තබ්බං. අන්න ඒ තබ්බ පදත් එක්ක කාටද මේ කෑගසා කියන්න කියලා කිව්වේ? අන්න ඒ අයව චට්ටියෙන් තියන. ඒකට අපි කියනවා තබ්බ යෝගය. පැහැදිලි නේ? තබ්බ යෝගය. තබ්බ ප්‍රත්‍යත් එක්ක මේ විදිහට චට්ටියක් යදෙනවා. දේව දත්තස්ස රුජති. එතකොට මේ රුජාදී යෝගය එක අපි කතා කළා. දේව් දත් හට පීඩා කෙරේ. එතකොට ඔන්න ඔය විදිහට යෙදීම් ටිකක් පෙන්නනවා. දැන් අපි මේ කතා කරපු ප්‍රයෝගයන්ට අමතර යෙදීම් ටිකක් කියනවා. ඒවත් හිමීට පසුව බලා ගන්න. එතකොට මේ නිට්ටාදිසු තථාන නිට්ටාදිසු කියලා මේ කතාවක් කියනවා. නිට්ටා කියලා කියන්නේ ත තවන්තු තාවී කියන ප්‍රත්‍ය තුනට කියන නමක්. නිට්ටා. එතකොට අන්න ඒ ප්‍රත්‍ය තියෙන තැන්වලදී චට්ටි වෙන්නේ නැහැ කියලයි මේ කිව්වේ. විහාරං කතෝ රතං කතවන්තෝ රතං කතාවී ඔය විදිහට ඒවා ဒုတိယාවෙන් තමයි මේ පද ආවේ. චට්ටි උනේ නැහැ. ඔන්න ඔය විදිහ විස්තර ටිකක් කියනවා. ඉතින් ඒවා පසුව වැඩි විස්තර දැනගන්න පුළුවන්. මොනං චට්ටි විභක්තිය අවසන්. ප්‍රසංගිතායස්ම විස්තර මදි වගේ. රංජ ධාතුව. ඒකෙන් න ප්‍රත්‍ය ඇවිල්ලා ප්‍රාග කියලා. ඒතකොට රංජ හට ඒ නකාරය අයින් වෙලා ජ ආදේශයක් වෙනවා. ඒතකොට ජ කියලා. රංජ ධාතුව රංජ හට නකාරය අයින් වෙලා ආදේශයක් වෙනවා. රංජ හට ජ ආදේශයක්. ඒතකොට රජ කියලා තියෙනවා. ඊට පස්සේ කගා චජාණං කියලා සූත්‍රයක් කිව්ව මතකයි. ච ජ දෙන්නට ක ග ආදේශයක් වෙනවා. මතකද? ඒ එතනින් රජ දැන් තියෙන රජ කියලානේ. ඊට පස්සේ ජයන්නට ගයන්න. ඊට පස්සේ රග කියලායි දැන් තියෙන්නේ. රග කියලායි කියනවා. ඊට පස්සේ ප්‍රත්‍ය ගන්නවා න. න ප්‍රත්‍ය නිසා වෘද්ධිය වෙනවා. ඊට පස්සේ රාග කියලා වටේ වචන හැදෙනවා. හැදෙන්නේ රංජ ධාතුවේ. කණු පෙවීම අර්ථයේ රංජ ධාතුවේ. ඒ ගැන විස්තරත් ඇතැම් විට පොත්වල කියලා ඇති. කොහොමද මේ පද හැදීමක් වෙන්නේ කියලා. ඒද මෙතන නම් කියලා නැහැ. ඒ තැන් ඉතින් හිමීට පසුව බලා ගන්න මේ පද හැදෙන විදිය පසුව දැනගන්න. හරි. ඊට පස්සේ සප්තමී විභක්තිය කතා කරන් තියෙන. බලාගෙන යමු. විභක්ති ඛණ්ඩේ විභක්ති ඛණ්ඩයෙහි ආධාර විභක්ති ආධාර විභක්තිය කියනු ලැබේ. යෝ ධාරෝ තමෝ කාසං යනු සප්තමී විභක්ති සංඥා සූත්‍රයි. කොට මේකේ තේරුම කෙටියෙන්ම යම් ආධාරයක් වේද එය ඕකාසය නම් වේ. එතකොට මෙතන ඕකාසය කියලා කියන්නේ ආධාරයට කියන නම. ඕකාස කියන්නේ ආධාරයට කියන නම. ඔන්න ඊට පස්සේ තව ටිකක් පැහැදිලි කරනවා මොකක්ද මේ ඕකාසය කියන්නේ. යෝ යමෙක් ක්‍රියා නිස්සය නිස්සය භූතානං ක්‍රියාවන්ට නිස්රය භූත වූ එහෙම නැත්නම් නිස්රය කියලා කියන්නේ පිහිටා සිටීමට ආධාර භූත වූ කියන එකයි ඈ. කත්තු කම්මානං කර්තෘ කර්මයන් හට පතිත්තා ප්‍රතිෂ්ඨාව වේද තං ඕකාසං නාම ඒ ඕකාසය නම් වේ. ඕකාසේ සප්තමී යන සූත්‍රයෙන් සප්තමී විභක්තිය වේ. කොට මේ ආධාර අර්ථයේ සප්තමී විභක්තිය තමයි යෙදෙන්නේ කියන එකයි තේරුම. ඕකාසේ සප්තමී ඕකාස අර්ථයේ හිම නැත්නම් ආධාර අර්ථයේ සප්තමී තමයි අපි යොදාගන්නේ කියන එකයි තේරුම. ඔන්න ඊට පස්සේ විස්තර කරනවා මේ ආධාරයේ ප්‍රභේද හතරක් ගාථාව කියන. ඒක අපි කාට හරි කියන්න දෙන්න. අවුරු චිත්තයක්ම කියනවා. කිමල කීවයක්ම කියමු බලන්න. හරි බලාගෙන යන්න. ඕපසිලේසික ඕපසිලේසික ය විෂය විෂයය අභ්‍යාස සාමීපිකය ව්‍යාපික ව්‍යාපිකය යන වේදා ප්‍රභේදයන්ගෙන් ආධාරෝ චතුදා ආධාර කාරකය සිව්වැදෑරුම් වේ. ඔන්න එකට එකින් එකට උදාහරණ කියනවා අනුපිළිවෙලින්. ගටේසු වාරි කලයන්හි ජලය යනු ඕපසිලේසික ආධාරයට උදාහරණයි. සලිලේ මච්ඡා ජලයෙහි මත්යයෝ යනු විෂය ආධාරයි. නදියං සත්තං නදියෙහි සක්ෂ යනු සාමීපික ආධාරයයි. තිලේසු තේලං තලවල තෙල් යනු ව්‍යාපික ආධාරයයි. ඉතින් ඒවා වෙන වෙනම සටහනක් දාගන්න. එතකොට මේ හතරේ වෙනස තේරුම හොඳට පැහැදිලි කරගන්න ඕන. ඕපසිලේසිකයි කියලා කියන්නේ උපසිලිස්සතිටි උපසිලිස්සති කියන ක්‍රියාපදයෙන් හැදෙන්නේ. එතකොට එකට ඇලි ගෑවි තියෙනවායි කියන එකයි අර්ථය. එතකොට එකටම ගෑවිලා තියෙනවා. දැන් අපි කියනවා ආයත්මා විමල ජීවෝ ආසනේ නිසීද විමල ජීව ආයත්මා ආසන යෙහි හිඳි. දැන් ආසන යෙහි කියන පදේ සප්තමීනේ. ආසනයෙහි හිඳි. දැන් එතකොට ඒ ආසනයයි ඒ ආයත්මයි දෙන්න එකට ගෑවිලාද තියෙන්නේ නැද්ද? ආසනයේට උඩින් ඒ ආයත්මයි ඉන්නවද? එහෙමද නේ? එකට ගෑවිලායි දැන් තියෙන්නේ. එදිනේ අපි ওই වස්තු දෙකට නම් දෙකක් දෙනවා, ආධාර වස්තුව සහ ආධෙය්‍ය. ආධාරය ආධාර වස්තුව සහ ආධෙය්‍ය වස්තුව. එතකොට මෙතන ආධාර වස්තුව තමයි ආසනය. තොර පළවෙනි උදාහරණයේදී ආධාරය අපි කත්‍රූත් එක්කම ලියමු. භික්ඛු කියලා අපි ගමු. භික්ඛු මංචේ නිසීදති. එතකොට මේ භික්ඛුව කියලා කිව්වේ ආධාරය ලබන කෙනා. ආධාරය ලබන්නේ මෙයානේ. එතකොට ආධාර වස්තුව තමයි ඇඳ මංචි. එතකොට නිසීදති කියන්නේ ක්‍රියාව. ආධාරය ලබන කෙනා මේකේ කත්‍රූත යමයි. ආධාරය ලබන කෙනා. භික්ඛුව ඇඳෙහි නිදයි. එතකොට ඇඳ තමයි ආධාරක වස්තුව. භික්ඛුව තමයි ආධාරය ලබන කෙනා. ආධෙය්‍ය වස්තුව. එතකොට මෙතනදී මේ උදාහරණයේදී ඒ ආධාරය සහ ආධෙය්‍ය කියන දෙන්න එකට ගෑවිලා තියෙන නිසා අපි ඒකට කියනවා මොන ආධාරයේද? ඕපසිලේසික. ඕපසිලේසික. ඒකේ තේරුම එකට ගෑවී තියෙනවා කියන එකයි. ආධාරය ආධෙය දෙන්න එකට ගෑවිලා තියෙනවා. ඊට පස්සේ අපි දෙවෙනි උදාහරණේ. එතකොට විෂය ආධාරයට මාළුව අපි මේකේ තියෙන උදාහරණයක්ම ගමු කොනේද ලේසි. එතකොට මංචා නෙවෙයි මච්ඡා. මත්ස්‍යයෝ ජලයෙහි හැසිරෙත්. පැහැදිලි නේද? එතකොට මේකේ මොන විෂය ආධාරය? මෙතන විෂය කියලා කියන්නේ පැවැත්මට ගෝචරය. විෂය කියන්නේ ඇත්තටම ගෝචරයට කියන නමක්. එයාගේ ගෝචර ප්‍රදේශය. ඊට පස්සේ සාමීපික. සත්‍ය ගංගායන් අත්ති. සත්‍ය ගඟෙහි ඇත. එතන මේ ගඟෙහි කියලා කිව්වට මෙතන අදහස් කරන්නේ ගඟ නෙවෙයි, සමීපය.